Ne kavru sadukan reaksiyon. Samanta cakvalesu atra gacchantu devata saddhammang munirajasya sunantu Dhammasavanakalo ayam vadanta. Dhammasavanakalo ayam vadanta. Dhammasavanakalo ayam vadanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Pingatuni, me Buddha desanave sattis bodhipakshika dharmayan purna karagannata බුදුපියාණන් වහන්සේ ඒකායන මාර්ගයක් විග්‍රහ කරපු සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය මහා සතර සතිපට්ඨාන සූත්‍රය. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුල ලෝකයාට ධර්මය දේශනා කළා. නිවන් මඟ විවෘත කරගන්නට. මේ අවුරුදු 45ක් තුල දේශනා කරපු සූත්‍ර ධර්ම අතරින් එකම මාර්ගය කියලා බුදුහාමුදුරුවම දේශනා කරපු ආරම්භයේම ප්‍රකාශ කරපු එකම සූත්‍රය මහා සතර සතිපට්ඨාන සූත්‍රය. මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කාරණා මජ්ක්‍ධිම නිකායේ තියෙන සතර සතිපට්ඨාන සූත්‍රයත් දීඝ නිකායේ තියෙන පූර්ණ මහා සතර සතිපට්ඨාන සූත්‍රයක් ඒ වගේම ආනපාන සති සූත්‍රයේ තව බොහෝ සූත්‍රවල මේ කාරණාව තියෙනවා. මේ කරුණම වෙන වෙන නම් වලින් තියෙන සූත්‍රවලත් දේශනා කරලා තියෙනවා. නමුත් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ පමණක් ආරම්භයේදීම බුදුහාමුදුරුවම දේශනා කරනවා. ආරම්භයේදීම ඒකායනු අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුළ දේශනා කරපු මේ බුද්ධ භාෂිතය මේ ධර්මය තුළ යම් සූත්‍රයක ආරම්භයේම මේ මාර්ගය අනුගමනය කිරීමෙන් ලබන්නට පුළුවන් ප්‍රතිඵල පහක් ආරම්භයේම විග්‍රහ කරපු එකම සූත්‍රය මහා සතර සතිපට්ඨාන සූත්‍රය. වෙන කිසිම සූත්‍රයක ආරම්භයේදී මේ වගේ ප්‍රතිඵල ලබාගත හැකි ලබාගත යුතු ප්‍රතිඵල විග්‍රහ කරලා ඊට පස්සේ සූත්‍රය පිළිවෙත දේශනා කරලා නැහැ. නමුත් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේත් අවසානයේ දෙකේම තියෙනවා. සූත්‍රයේ ආරම්භයේ මේ කාරණා විග්‍රහ කරලා තියෙනවා, අවසානයේ මේ කාරණාම විග්‍රහ කරලා තියෙනවා. මෙතන කාරණා පහක් විග්‍රහ කරලා තියෙනවා. ඒකායනු අයම් භික්කවේ බඹ උද්දරා දමන්නට අපකප වී කටයුතු කරන පුද්ගලයා භික්කවේ. මහාන මෙහෙන උපාසක උපාසිකා. එමනනම් භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකානම් මේ සතර සිවණක් පිරිසම භික්කවේ කියන අදහසින් වචනෙන් අදහස් කළා අනුදෙන වදාලා. ඒකායන මග්ගෝ අයම් මග්ගෝ සත්තානං විසුද්ධියා. මේ සත්වයාගේ විමුක්තිය සඳහා. මේ සත්වයාට සසර දුකින් මිදී නිදහස් වන විමුක්තිය සඳහා ඒකායන මාර්ගය මේ විග්‍රහ කරනවා කියලා කිව්වා. ඒ වගේම ශෝක පරිදේවානම් සමතික්කමයි. මේ ශෝක පරිදේව තමා මිනිස්සුන්ට මේ දුක් දොම්නස්. ශෝක පරිදේව. මේව තමා මිනිස්සුන්ට මේ පැවැත්ම තුළ ලැබෙන්නේ. එවන් සහ මුලින්ම සදහටම මිදී නිදහස් වීම ශෝක පරිදේවානම් සමතික්කමයි. දුක්ඛ දෝමනස්සානම් අත්තංගමයි. මේ දුක් දොම්නස් වලින් සදහටම සමස්ත වශයෙන්ම මිදී නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඥායස්ස අධිගමය. මේ සෝතාපට්ටි මාර්ගයේ ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහත් මාර්ගයේ ඵලය තමයි අධිගමයි කිව්වේ. අධිගම මග අධිගම. ඒ මග මාර්ග හතර සහ ඵල හතරට කියනවා අධිගම කියලා. ඒ නිසා ඥායස්ස අධිගමය නිබ්බානස්ස සච්චි කිරියාය. මේ බාන් තුන බැමි තුන මේ සසරට ඇඳ ඇඳ බැඳ තබලා තියෙන ඇඳලා තියෙන බැමි තුන බැමි බැඳුන් තුන සහ මුලින්ම කපලා දාලා නිදහස් වීමට කියනවා නිබ්බානස්ස සච්චි කිරියාය කියලා. ඒ නිසා මේ බැමි තුන කපන්නට ඒ වගේම මගඵල ලබන්නට මේ පැවැත්ම තුල තියෙන දුක් දොම්නස් ශෝක පරිදේව ඉවත් කරන්නට සත්වයාගේ විමුක්තිය පූර්ණ කරගන්නට ඒකායන මාර්ගයක් වේ නම් එය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ මාර්ග මේ සූත්‍රයේ මුලදිම බුදුහාමුදුරුව මේ වගේ මේකෙන් ලබාගත හැකි ලබාගත යුතු මිනිහෙක් ඇටියට ජීවත් වෙන්න මනසක් තියෙන මේ ධර්මය අහලා මේ මාර්ගය අනුගමනය කළ මේක කියලා තියෙන්නේ මේ මාර්ගය පිළිවෙත ප්‍රතිපදාවක් පරියායක්. මේ පරියාප්ති ධර්මයේ මේ පිළිවෙත යම් කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් නිවැරදිව ලබාගත හැකි ලබාගත යුතු ප්‍රතිඵල තමයි මේ මුලින්ම සහ අවසානයේට දේශනා කළේ. ඒ වගේම බුදුහාමුදුරුව මේ ජීවත් වූ ධර්මයේ දේශනා කරපු අවුරුදු 45 තුල මේ දේශනා කරපු සූත්‍ර ධර්ම වල නොකල දෙයක් මේ සූත්‍රයේ තියෙනවා. අනිකුත් සූත්‍ර වල නැති දෙයක් මේකේ තියෙනවා. ඒක තමයි අවසාන වශයෙන් මේ 30 වෙනි පිටේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. මේ යම් කිසි කෙනෙක් මේ මාර්ගය අනුගමනය කරනවා නම් මේ 33 වෙනි ඡේදයේ අවසාන වශයෙන් තියෙනවා. යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය්‍ය සත්තවස්සානි. මේ සතර සතිපට්ඨානය මේ සූත්‍රයේ දේශනා කරලා තියෙන පිළිවෙත නිවැරදිව දැනගෙන යථා බුද්ධේන භාසිතා යථා පරිදි ඒ භව උද්දරා දමනට උපකාර වන ආකාරයට භාවිතා කරනවා නම් ඒවං භාවෙය්‍ය සත්තවස්සානි තස්ස දින්නම් පලානං අඤ්ඤතරම් පලං පාටිකංකං දිත්තේව ධම්මේ අභිඤ්ඤා අඤ්ඤා සතිවා උපදිශේෂ අනාගාමිතා. මේ ජීවිත කාලය තුලදී උපරිම වශයෙන් මේ නිවැරදි සතර සතිපට්ඨානයේ යම් කිසි කෙනෙක් දැනගෙන පිළිවෙතක් හැටියට නිවැරදිව බුදුහාමුදුරුව දේශනා කර ආකාරයටම භාවිතා කරනවා නම් භාවිතයට ගන්නවා නම් උපරිම අවුරුදු 7ක් තුල ඒ පුද්ගලයාට තස්ස ද්වින්නම් පලානම් අඤ්ඤතරම් පලං පාටිකංකං දිත්තේව ධම්මේ. දිත්තේව ධම්මේ කියන්නේ මේ තමන් මේ ජීවත් වෙන කාලය තුලදීම වසර 7ක් තුල මේ ජීවිත කාලය තුලදීම ඉදිරියට එන වර්ෂ උපරිම වර්ෂ 7ක් තුල ද්වින්නම් පලානම් එක්ක අනාගාමි ඵලයේ එක්ක අරහත් ඵලයට පත් වෙන්න පුළුවන්. මෙතන අනාගාමි ඵලය හෝ අරහත් ඵලය ලබා ගන්නවා නම් ඒක තමයි නිවන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන ඕනම මිනිහෙකුට මනසක් තියෙන මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයෙන් බුදුහාමුදුරුව දේශනා කරපු පිළිවෙත ප්‍රතිපදාව නිවැරදිව දැනගෙන ඒ නිවැරදි පිළිවෙත නිවැරදිව අනුගමනය කරන්න පුළුවන් නම් උපරිම වස්ත්‍ර අවුරුදු 7කින් දැන් මේ අපි අද කියන අවුරුදු නෙමේ එදා තිබුණේ මේකත් හොඳට තේරුම් ගන්න ඕන සත්වස්සානි කිව්වේ ඒ කාලේ වස්සේ කිව්වේ මේ චන්ද්‍ර මාස තිබුණේ අද තියෙන්නේ මේ රාජ වස්ස කිට්ටු වස්ස ඒකට අවුරුදු අවුරුද්දකට වසකට දවස් 365ක් තියෙනවා නමුත් එදා එහෙම දවස් වර්ෂයකට දවස් 365ක් තිබුණේ නෑ ඒකත් හොඳට හිතේ තියාගන්න ඕන දවස් 330 ගණනක් පමණයි තිබුණේ මේ චන්ද්‍ර මාස 12ක් චන්ද්‍ර මාසයකට තියෙන දවස් 29යි තුන් කාලක් දවස් 30ක් ඇත්තේ නෑ ඉතින් ඒක නිසා මේ සත්වස්සානි කිව්වේ උපරිම ඒ දවස් 335 ඒවා 12ක් තමා මේ සත්වස්සානි කිව්වේ ඒ වස්ස හත්වස තුල දින්නම් පලානං අධිගතා මේ මගපල දෙකෙන් එකකට පත් වෙනවයි කියලා බුදුහාමුදුරුව මුලින්ම ප්‍රකාශ කළා ඊට පස්සේ කියනවා මෙම උපරිම සහ අවම කාලයත් විග්‍රහ කළා ඊට පස්සේ තිට්ටන්තු භික්කවේ සත්වස්සානි යෝහි කෝච භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවම් භාවීය ච වස්සානි අවුරුදු 6 පංචවස්සානි අවුරුදු 5 චත්තාරි වස්සානි අවුරුදු 4 3 වස්සානි අවුරුදු 3 2 වස්සානි ඒකවස්සං 1 වර්ෂයක් ඊට පස්සේ වර්ෂ භාගයක් ඊට පස්සේ එවම් භාවීය සත්ව මාසානි මාස 7 තස්ස ද්වින්නම් පලානං අඤ්ඤතරම් පලං පාටිගංගා අන්තිමට කියනවා තිට්ටන්තු භික්කවේ සත්ව මාසානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨාන එවම් භාවීය මා ච මාසානි ඊට පස්සේ මාස 7 6 5 4 3 2 1ට ඒක මාසං අඩු කළා අඩ මාසං තිට්ටතු අඩ මාසං කිව්වේ දවස් අර අව අර පුර කියලා දවස් අර අපි දවස් 15ක් කියනවනේ අමාවක තුදුස්සක මෙහෙම කියලා පසළොස්සක මේ කාලය තමයි දවස් 14ක් කියලා කිව්වේ මේ දවස් 14ක් තුල අඩ මාසං තිට්ටන්තු භික්කවේ අඩ මාසෝ යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවම් භාවීය සත්තානං තස්ස ද්වින්නම් පලානං අඤ්ඤතරම් පලං පාටිකංකං දිත්තේව ධම්මේ අභිඤ්ඤා දවස් 14ක් සහ අවුරුදු 7ක් ඇතුළත නිවැරදිව මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරිපත් කළ පිළිවෙත නිවැරදිව අනුගමනය කරනවා නම් බුද්ධ භාෂිතයට අදාළව මේ මගඵල ලැබීම කරගන්න පුළුවන් කියන එක අනාගාමී හෝ අරහත් ඵලයට පත් වෙන්නට පුළුවන් බව බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. වෙන කිසි සූත්‍රයක මෙහෙම උපරිම සහ අවම කාලය පිළිබඳව කිසි තැනක බුදුහාමුදුරුවෝ සඳහන් කළා නැහැ. එහෙමනම් මේ සූත්‍රය කරුණු කීපයක් නිසා ඉතාමත්ම වැදගත් අපි විසින් බෞද්ධයින් විසින් මේ නිවන් මඟ හොයන ඥායස්ත අධිගමය මඟඵල ලබන්නට කැමැත්තක් ඇති බෞද්ධයින් විසින් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙන මේ මාර්ගය මේ ඒකායන මාර්ගය මේ පිළිවෙත නිවැරදිව දැන හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. මේක වචනෙන් වචනේ අකුරෙන් අකුර අපි මේ මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුව දේශනා කරපු දේ බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕන. පළමු කොටම අහලා දැනගන්න ඕන. ඒක තේරුම් ගන්නා තාක්කල් අපිට මේ පිළිවෙත ප්‍රතිපත්තියක් හැටියට මේ ජීවත් වෙන අපිට එදිනදා අනික් කටයුතු කරන ගමන් මේ පිළිවෙතත් අනුගමනය කරන්නට පුළුවන් වෙන්නේ නැහැ දැනුමක් නැතුව. ඒ නිසා මේක ඉතාමත්ම වැදගත් බුද්ධ දේශනාවේ තියෙන එකම සූත්‍රය තමයි මේ ඒකායන මාර්ගය විග්‍රහ කරපු මහා සතර සතිපට්ඨාන සූත්‍රය. අනික් සියලු සූත්‍රවලට වඩා බෞද්ධයෙකුට මේක ඉතාමත්ම වැදගත්. ඉතින් ඒක නිසා මේ සූත්‍රය පිළිබඳව බෞද්ධයෙක් වුණාම ඉතාමත්ම නිවැරදිව මේක පිළිවෙතක් හැටියට ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු පිළිවෙතක් හැටියට තේරුම්ගත යුතුයි, දැනගත යුතුයි. ඒ අනුව තමා මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ අකුරක් අකුරක් පාසා කවුරුත් තේරුම් ගත යුතුව තියෙන්නේ. ඒ අනුව බුදුහාමුදුරුවෝ මේක කියලා කතමේ චත්තාරෝ. මොකද්ද මේ හතර? සතිපට්ඨාන හතරක් කිව්වා. මොකද්ද මේ සතිපට්ඨාන හතර කියලා විග්‍රහ කරනවා. ඉද භික්කවේ භික්කු කාය කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඊට පස්සේ වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඊට පස්සේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ හතරම තියෙනවා ආතාපි සම්පජානෝ සතිමා එකක්, දෙක විනය ලෝකේ කියන තත්වයේ අනුව අභිජ්ජා දෝමනස්සං මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. පළවෙනි එක ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ, සති කියන්නේ හේතුඵල ධර්මයට බහගලපා බලා, මා කියන්නේ සාමුලින්ම මේ කෙලෙස් මුල් උදුරා මිදී නිදහස් වීම. ආතාපි කියන්නේ කෙලෙස් දවා තවා. සම්පජානෝ සම්ප්‍රජනනය වෙන කෙලෙස් මුල් දවා තවා හේතුඵල ධර්මයට බහගලපා බලා මිදී නිදහස් වීම ආතාපි සම්පජානෝ සතිමා. ණය විනයට සසඳා බලා කටයුතු කිරීම විනය ලෝකේ. ඒ අනුව අභිජ්ජා දෝමනස්සං සදහටම මිදී නිදහස් වෙන්නට ඕනම මිනිසෙකුට, මිනිහෙකුට, මනසක් තියෙන කෙනෙකුට පුළුවන්කම තියනවා කියන එක හතර වරක්ම බුදුහාමුදුරුවෝ කිව්වා. කායේ කායනුපස්සී විහෙරති පළමුවරට, වේදනාසු වේදනානුපස්සී විහෙරති දෙවනවරට, චිත්තේ චිත්තානුපස්සී විහෙරති තුන්වෙනි වරට, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති හතරවෙනි වරට. එකයි මේ සතර සතිපට්ඨානය කිව්වේ. සතර කිව්වේ හතර වරක් තියෙනවා. මේකේ කායේ කාය අනුපස්සී, වේදනාසු වේදනානුපස්සී, චිත්තේ චිත්තානුපස්සී, ධම්මේසු ධම්මානුපස්සී. එහෙමනම් මේ හතර කවුරුත් නිවැරදිව තේරුම් ගන්නට ඕන. මෙතෙන්දි අපි මේ කියපු මේ මාගදී භාෂාවේ වචනවල තේරුම හරියට තේරුම් ගන්න ඕන. හතරෙම තියෙනවා විහෙරති. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. විහරති. වි කියන්නේ වෙන් කරමින්, හරති අත්හරිමින්. මොනවාද කෙලෙස්? මේ කෙලෙස් වෙන් කරමින්, කෙලෙස් අත්හරිමින් වාසය කරනවාට කියනවා විහරති. ඒ වාසය කරන තැනට කියනවා විහාරය. විහරති විහරස්මිති විහාරය. එනිසා මේ විහරති කියන්නේ තමන්ගේ හිතට වර්තමාන මොහොතේ එන කෙලෙස් වෙන් කරමින්, ඒ කෙලෙස් අත්හරිමින් යම් කෙනෙකුට වාසය කරන්න පුළුවන් නම් ඒ සඳහා උපාය මාර්ගයක් පිළිවෙතක් බුදුහාමුදුරුවෝ මේ පබ්බ 14ක් හැටියට කාය කායනුපස්සනාවටත්, එක පබ්බයක් හැටියට වේදනාසු වේදනානුපස්සනාවටත්, චිත්තේ චිත්තානුපස්සනාවට එක පබ්බයකුත්, පබ්බ 5ක් ධම්මේසු ධම්මානුපස්සනාවටත් විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට මේ හතරෙම තියෙනවා අපි තේරුම් ගත යුතු ඉතාමත්ම වැදගත් මාගදී වාසාවේ වචනයක්. අනුපස්සී කායේ කාය අනුපස්සී වේදනාසු වේදනා අනුපස්සී චිත්තේ චිත්ත අනුපස්සී ධම්මේසු ධම්ම අනුපස්සී මේක තමා අපි තේරුම් ගත යුතු මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ බුද්ධ දේශනාවේ තියෙන වැදගත්ම වචනේ මේ සූත්‍රයේ අනුපස්සනා අනුපස්සී පස්සී කියන්නේ ප්‍රහාණය කරනවා ඉවත් කරනවා අස් කරනවා අර වෙන් කර කර අස් කරනවා කියන එක තමයි අනුපස්සී මොකද්ද මේ වෙන් කරන්නේ අලුතෙන් උපදින වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් මේ හිතට අලුතෙන් උපදිනවා උතේ වර්තමාන මොහොත තුල අලුතෙන් මෙතෙක් නූපන් අලුත් වේගයක් උපදිනවා ඒකට කියනවා අනු වේගයක් ඒ අනු කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් මේක මං උදෙත් කිව්වා මේ අනු කියන වචනේ මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ වචනයක් මේක සිංහල භාෂාවේ අනු කියන වචනේ අනු කියන අර්ථය තේරුම් ගත්තට හරියන්නේ නැහැ සිංහල භාෂාවේ නම් අනු කියන්නේ අංශු එහෙම නැත්නම් කුඩා කොටස් මේ වගේ දෙයක් නමුත් මාගදී භාෂාවේ හොඳට තේරුම් ගන්න ඕන මේ අනු කිව්වේ එහෙම කුඩා කොටස් නෙමේ අංශු නෙමේ අනු කියන්නේ වර්තමාන මොහොත තුල හිතේ අලුතෙන් උපදින යමක් තියෙනවා නම් ඒක අනු උදාහරණ අපි බලන්න ඕන අනුරාගය අනුරාගය කිව්වහම මේ රාගයක් අලුතෙන් උපදිනවා අපි ඇහෙන් රූපයක් දැක්කහම කනෙන් ශබ්දයක් ඇහුනහම රූපායනියක් බලනකොට මේ රූපායනියේ තියෙන චිත්‍රපටයක් හෝ රූපයක් හෝ දැක්කහම සින්දුවක් හෝ ඇහුවහම යම් ආකාරයක ඒ වගේම ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම මේ අලුතෙන් වේගයක් උපදිනවා නම් වේදනාවක් උපදිනවා නම් ඒකට කියනවා අනුරාගය කියලා. ඒ නිසා මේ අනු කිව්වේ අලුතෙන් උපදින වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක්. ඒ වගේම අනුකම්පා අනුකම්පා කිව්වේ අපි දැන් වර්තමාන මොහොතේ අලුතෙන් යමක් දැක්කහම ඇහුවහම අපේ හිතේ අලුතෙන් ඇතිවන කම්පනයක් තමයි කම්පාවක් තමයි අනුකම්පාව. ඒ වගේම අපි දැන් සිංහල භාෂාවේ මේක පාවිච්චි කරනවා අනුභව. අනුභව කියන්නේ අපි අලුතෙන් ඇතුළට ගන්නවා. බත් කටක් හරි කෑමක් හෝ යමක් අනුභව කරනවා කියන්නේ මෙතෙක් අපි ඇතුළට නොගත් දෙයක් කටෙන් ඇතුළට ගන්නවන්ට කියනවා අනුභව කරනවා කියලා. ඒ වගේම මේ අනු කියන එක බොහෝ දුරට බුද්ධ දේශනාවේ තියෙනවා අනුපූරක අනුපුබ්බංගම අනුක්‍රමික මේ අනුපස්සන අනුසති බොහෝ තැන්වල මේ බුද්ධ දේශනාවේ අනු කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා ඔය සියලු තැන්වල වර්තමාන මොහොතේ මෙතෙක් නොකළ දෙයක් අලුතෙන් කරනවට අලුත් වේගයක් අලුත් ආවේගයක් අලුත් වේදනාවක් අලුත් චිත්තාවේගයක් හිතේ අලුතෙන් උපදිනවා නම් ඒකට කියනවා අනු ඒ නිසා අලුතෙන් අර කෙලෙස් උපදිනවා නම් අනුසය. එතකොට අනුසය කිව්වේ මෙතෙක් නූපන් කෙලෙස් අලුතෙන් මේ වර්තමාන මොහොත තුළ උපද්දවා ගන්නවා නම් ඒවා අනුසය. ඒ අනුසය තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ අනුසය කියන වචනේ මේ මොහොතේ පටන් මේ භාවනා වැඩසටහන අවසන් වන තුරු හැම කෙනෙක්ම ඉතාම වැදගත් වචනේ තේරුම් ගත යුතු අනුසය. අනු තේරුම් ගත්තේ නැත්නම් අනුසය තේරුම් ගන්න බෑ. අනුසය කියන්නේ අලුතෙන් ඇතුළට ගන්න ආසය. ඒ අනුසය ඇතුළට ගත්තාම තමයි ආසය වෙන්නේ. ආසය තමයි කාමාසය, භාසය, ditthාසය, අවිද්‍යාසය ඇටියට පුද්ගලයෙක් තුළ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට කළු කිලුටු කෙලෙස් කුණු කිලුටු ධර්ම පවත්වාගෙන යන්නේ ඒ අනුසය හැටියට අලුතෙන් ඇතුළට ගන්නා දේ ඇතුළෙදී අර කාමාශය භවශය දිත්‍යාශය අජ්ජාශය හැටියට ක්‍රියාත්මක වීම නිසයි. එවගම මේ අනු කියන වචනේ එදා අපි ඒ අතීත කාලේ බැලුවොත් අනු රාජපුර මෙතෙක්කල් නගරයක් රාජපුරයක් රාජධානියක් නොතිබූ තැනක අලුතෙන්ම රාජධානියක් හැදුවා ඒක අනු රාජපුර. ඉතින් ඒක නිසා දැන් ඔය මිහිඳු හාමුදුරුව එනකොට මෙතන නගරයක් තිබුණ නැහැ. මේ ඒ නිසා අලුත් රාජධානියක් රාජපුරයක් හැදුවා ඒකට කිව්වා අනු රාජපුරේ කියලා. ඉතින් ඒක නිසා මේක භාවිතා කරලා තියෙනවා ඒ කාලේ සිංහල මිනිස්සු මේ අනු කියන එක පාවිච්චි කළේ අලුත්ෙන් මෙතෙක් නොවූ මෙතෙක් නොකළ දෙයක්. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු මෙතනත් තියෙන්නේ පෙර භාවිතා නොකළ පෙර නොඇසූ විරූ ධර්මයක් අලුතෙන් අහනවා නම් ඒක අර අනු කියන එකේ විරුද්ධ වචනේ අනනු. අනු කියන එකේ විරුද්ධ වචනේ අනනු. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඉතින් ඒක නිසා මේ අනු කියන වචනේ තේරුම් නොගත්තොත් ඉදිරියට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ බුද්ධ දේශනාවේ තියෙන මේ අනු කියන වචනේ බොහෝ තැන්වල යෙදිලා තියෙනවා, භාවිතා කරලා තියෙනවා, තේරුම් ගත යුතුව තියෙනවා. ධම්මචක්කත් පවත්තන සූත්‍රයේ මුලින්ම පටන් ගත්තේ මේ අනු කියන වචනේ. මොකද්ද කොහොමද? කාමසුකල්ලිකා අනුයෝගෝ අත්තකිලමතා අනුයෝගෝ. මේකත් මේ කාමසුකල්ලිකා අනුයෝගය හෝ අත්තකිලමතා අනුයෝගය අලුතෙන් දිගින් දිගටම වර්තමාන මොහොතේ කරමින් පවත්වා ගනිමින් පවත්වමින් යෑම තමා අනුයෝග දෙකක් මේ. එනිසා මේ කාමසුකල්ලිකා අනුයෝගය අත්තකිලමතා අනුයෝග දෙකක්. ඒ අනුයෝග දෙක දිගින් දිගටම කරගෙන යනවට අලුතෙන් කිරීම නිසා තමයි ඒවා අනුයෝග උනේ. ඒකම අර අත්තකිලමතා කාමසුකල්ලිකා අනුයෝගෝ අත්තකිලමතා අනුයෝගෝ අනුපගම්ම. එතනක් තියෙනවා අනු එක උපගම්ම නැ අනුපගම්ම. ඉතින් ඒක නිසා මේ අනු කියන වචනේ නිවැරදිව මේකේ අර්ථය බුද්ධ භාෂිතයට අනුව තේරුම් නොගත්තොත් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේ ක්‍රියාපිළිවෙත මේ වැඩපිළිවෙල යමෙකුට ප්‍රායෝගිකව ජීවිත කාලය තුළ ඔය කියන අවුරුදු 7ක් උපරිමව තියෙනවනේ මේක කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් මේක මේ වචනේ හරියටම තේරුම් ගත්තට පස්සේ තමයි ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට මේ අනුපස්සන අර අලුතෙන් උපදින වර්තමාන මොහොත තුල තමන්ගේ හිතේ අලුතෙන් උපදින වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය අලුතෙන් උපදින්නේ. ඒක මෙතෙක් තිබුණු දෙයක් නෙමෙයි. ඇහෙන් රූපයක් දැක්ක නිසා ඒ රූපය ප්‍රියමනාපනම් අනුරාගයක් උපදිනවා නම් ඒක නිසා අර අලුතෙන් වේගයක් උපදිනවා. ඒ වේගය උපදින්නේ කායේ කාය ක්‍රියාවේ වේගයක් තියෙන නිසා. ඒ නිසා මෙතන කායේ කාය කියන එක තේරුම් ගත්තොත් විතරයි ඒ අලුතෙන් උපදින වේගය නොඋපදවාම ප්‍රහාණය කරන්න පුළුවන්. එතකොට නොඋපදවා ප්‍රහාණය කිරීම තමයි අලුතෙන් උපදින්නට එන වේගය නොඋපදවාම ප්‍රහාණය කළා අස්කලා අයින් කරනවා නම් ඒකට කියනවා අනුපස්සනා කියලා. ඒ අනුපස්සනා කරන්න පුළුවන් වෙන්නේ ඒ ක්‍රියාවේ වේගය නිවැරදිව දැන හඳුනාගත්තොත්. ඒක ඉස්සරහට පජානාති කියන වචනයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා දැන් මෙතන ඊගාවට පළමු කොටම තේරුම් ගන්න ඕන කායේ කාය මේක වචන දෙකක්. මෙතන කායේ කාය කියන්නේ මේ කයෙහි කය අනුව බැලීම කියලා තමයි ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම සහ මුලින්ම ධර්මයේ විකෘති කරන වැරදි වචනයක්. කයෙහිකය අනුබන්වන කියන එක නෙමෙයි. මේ කය කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතරට අදාළ මේ චතුර්ණංච උපාදාය රූපං. ඒක නෙමෙයි කායේ කාය කියන්නේ. කාය කියලා බුද්ධ දේශනාවේ විග්‍රහයක් තියෙනවා. දැන් ඔය කායගත සතියේ කායේ කායානුපස්සනාව සබ්බ කාය පටිසංවේදී මෙම චචක්ක කියලා සූත්‍රයක් තියෙනවා. කාය 36ක් බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. මේ කාය 36 සියලු දෙනා විසින් දැනගත යුතුව තියෙනවා. පළවෙනි එක චක්කු කාය පටිච්ච වෙනවා රූප කායට. චක්කු කාය පටිච්ච වුණාම රූප කායට විඥාන කාය මෙතෙක් නූපන් විඥාන කායක් අලුතෙන් උපදිනවා. මේ කාය තුන චක්කු කාය රූප කාය විඥාන කාය තුන එකතු වුණාම අර සම්පස්ස කාය කියලා හතරවෙනි කායක් ඒ කාය හතර එක වුණාම වේදනා කාය කියලා සම්පජාඤ්ඤ කාය කියලා උපදිනවා. වේදනා කාය තණ්හා කාය උපාදාන කාය මේක චචක්ක සූත්‍රයේ මේ ඇහැ නිසා කාය හයක් උපදිනවා. කන නිසා සෝත කාය පටිච්ච වෙනවා. සද්ද කායට සෝත විඥාන කාය ඒ සෝත විඥාන කාය කියන මේ තින්නම් සංගති පස්සෝ සම්පජාන කාය උපදිනවා. ඒ අනුව වේදනා කාය තණ්හා කාය උපාදාන කාය ඒ වගේමයි නාසය ගාන කාය ගන්ධ කායට පටිච්ච වෙලා ගාන විඥාන කාය උපදිලා අර සම්පජඤ්ඤ කාය ඉපදිලා වේදනා කාය තණ්හා කාය උපාදාන මේ වගේම ජීවා කාය රස කායට පටිච්ච වෙලා විඥාන ජීවා විඥාන කාය ඒ වගේම කාය කාය පොට්ටබ්බ කායට පටිච්ච වෙලා කාය විඥාන කාය ඒ වගේම ධම්ම කාය මනෝ කායට පටිච්ච වෙලා මනෝ කාය මනෝ විඥාන කාය උපදිනවා. මේ විදිහට මේ කාය කියන වචනෙන් විග්‍රහ කරපු වේගය වේදනාව මෙතෙක්කල් නොතිබූ දෙයක් අලුතෙන් උපදිනවා. එහෙන් ක්‍රියාකාරකම් හයක් කිරීම නිසා මේ වේගයන් හයක් අවස්ථා හයකදී උපදිනවා. කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් මේ හයෙන් හයවරක් හය 36. මේ 36 තමා අර චක්ක සූත්‍රයේ චක්‍ර හයක් හැටියට 36ක් හැටියට 36 වරක් උපදිනවා. මේක තමා කායේ කාය. ඒ මිසක් මේක මේ කයෙහි කය අනුව බලීම කියන පරිවර්තනය සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. ඒ නිසා මේ චක්කු කාය රූපකායට පටිච්ච වෙලා විඥානකායක් විඥානකාය හයක් උපදිනවා. මේක මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේදීම පස්සේ විග්‍රහ කරලා තියෙනවා. මේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඉතින් ඒක නිසා ඒක ගැටලුවක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ ක්‍රියාව කියන මේ ඇහෙන් බලන ක්‍රියාව නිසා ඒ ක්‍රියාත්මක වන සබ්බ කාය මේ 36ම නිසා අර අධ්‍යාත්මික කාය හයක් බාහිර කාය හයට පටිච්ච වුණාම විඥාන කාය හයක් උපදිනවා. සම්පජඤ්ඤ කාය හයක් උපදිනවා. වේදනා කාය හයක් උපදිනවා. මේ වගේ උපාදාන කායක් හයක් උපදිනවා. මේ හිතේ මේවා තමයි මේ සබ්බ කාය කිව්වේ. එහෙම නැත්නම් කායේ කාය කිව්වේ. ඒ මිසක් මේක කයෙහි කය අනුව බැලීමක් මෙතන කිසිසේත්ම අදහස් කරලා නැහැ. ඒ වගේම දැන් අපි හොඳටම දන්නවා අර සක්කාය දිට්ඨි. මේක සක්කාය දිට්ඨි මිසක් කය නෙමෙයි මෙතන තියෙන්නේ. කය කියලා වචනයක් බුදුහාමුදුරන්ගේ මාගදී භාෂාවේ කය කියලා වචනයක් ඇත්තේ නැහැ. අපි මේ සිංහල භාෂාවෙන් කය කියන දෙයට මාගදී භාෂාවේ තියෙන ශරීරම් ශරීර කූඩුව මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේදීම ඉදිරියට මේ ශරීරම් කියන වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි සිංහල භාෂාවෙන් අද වැරදියට කය කියන වචනේ පාවිච්චි කළාට. ඒ නිසා මෙතන මේ කාය මිසක් කය නෙමේ. සක්කාය දිට්ටි. කායගතා සති. එන ඒ අනුවයි කායේ කාය අනුපස්සී විහරති තේරුම්ගත යුත්තේ. එතකොට මේ චක්කුකාය රූපකායට පටිච්චවීම නිසා වේගයක් වේදනාවක් ආවේගයක් ඒවගේ මේ චිත්තාවේගයක් විඤ්ඤාණ ශක්තියක් අලුතෙන් උපදිනවා. ඒ අලුතෙන් උපදින වේගය අපි තේරුම් ගත්තොත් වැරදි වේගයක් බව ඒ වේගය නොඋපදවාම අස් කරන්න පුළුවන්. ඒකයි අනුපස්සී විහෙරති කිව්වේ. ඒ නෝ ඒ වේගය ඉපදුනොත් තමයි මේ පැවැත්ම දිගින් දිගටම තල්ලු කරගෙන හඹාගෙන යන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ඇහැ අපි වැරදියට පාවිච්චි කළොත් අසංවර ලෙස අර ක්‍රියාවේ වේගය නිසා චක්කුකාය රූපකායට පටිච්ච වෙලා චක්කු විඥාන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා සම්භවಂತಿ කියන තත්වයට අර බව අර සං රාගය ද්වේෂය මෝහය කියන සමුදය සම්භවಂತಿ අලුතෙන් උපදිනවා. සමුදය අලුතෙන් උපදිනවා. මේ සමුදය අලුතෙන් ඉපදීම තමයි අනුසය ඉපදීම. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ අනුපස්සී විහරති තේරුම් ගත්තේ නැත්නම් අනුපාද නිරෝධය තේරුම් ගත්තේ නැත්නම් මේ කායිකානුපස්සනාව කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සතරාතිපට්ඨානය තේරුම් ගත්තේ නැතිවයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව යම් කිසි කෙනෙක් මේ කයෙහි කයානුව බලලා කටයුතු කරනවා නම් මේ කයෙහි බලන්න දෙයක් නැහැ. මේක තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතරක් උපාදාය රූප හැටියට හදාගත්ත මේ පංචස්කන්ධයක්. මේක බලන්න දෙයක් නැහැ. බලන්න දේවල් තියෙන්නේ අපි මේ ඇහැ කියන දේ ක්‍රියාවේ වේගයක් අලුතෙන් උපදිනවා. මත්වීමක්. මේක මේ වේගය මහා පුන්නම කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ මහා පුන්නම සූත්‍රයේ මේකට අලුත් වේග වචනයක් පාවිච්චි කරලා තියෙනවා. මේක තමයි වේ මත්ත්වතාව. වේගයක් නිසා මත්වීමක් හිතේ ඇති වෙනවා. අර චක්කුංච කියන චක්කුකාය රූපකායට පටිච්ච වුණ ගමන් අපි නොදැනම අලුත් වේගයක් මත්වීමක් හිතේ උපදිනවා. ඒක තමයි අපි වේදනාව කිව්වේ. ඒ වේදනාව නිසා තමයි චිත්ත ආවේගයක් උපදින්නේ. ඒ චිත්ත ආවේගය තමයි විඥාන ශක්තියක් හැටියට මේ පැවැත්ම පවත්වාගෙන යන්න අපිට උපකාර වෙන්නේ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ විඥාන ශක්තිය කියන්නේ මෙතෙක් නූපන් වේගයක් අලුතෙන් උපදවාගෙන ඒ වේගය පවත්වාගෙන යෑම තමයි විඥාන ශක්තිය. මේ විඥාන ශක්තිය යම් ආකාරයකට අපිට තේරුම් ගත්තොත් මේ වැරදි දෙයක් බව අපිට පුළුවන්කම තියෙනවා. අර හේතුව නැති කළා අර කායේ කාය අනුපස්සනා කරපු ගමන් අර අලුතෙන් අර වේගය උපදින්නට එන නූපන් වේගය නොඋපදවාම අපිට පුළුවන් අස් කරන්න අයින් කරන්න නොඋපදවා නිදහස් වෙන. ඒකට කියනවා අනුපාද නිරෝධය. මේක තේරුම් ගත්තොත් මේ කායේ කාය අනුපස්සනා කිරීම බොහොම සරල දෙයක්, ලේසි දෙයක්, පහසු දෙයක්. අපි මේක මේ මාගදී භාෂාවේ වචන පැත්තකින් තියලා පොඩ්ඩක් බැලුවොත් අපි ඇහෙන් රූපයක් දකිනවා. මේ රූපේ දැක්ක ගමන්ම අපි හිතමු තරහකාරයෙක්, වෛරක්කාරයෙක්, විරුද්ධකාරයෙක් කියලා. අපිට නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන රූපයක් කියලා දැක්කේ. අන්න අර චක්කුකාය රූපකායට පටිච්ච වෙලා අපිට එනවා තරහ කියන වේගයක්. මේ වේගය ඉපදුනොත් අර විඥානකාය අර ආවේගයක් ඇවිල්ලා අපේ මුළු ශරීර කූඩුවම ලේ ධාතුවම ආපෝ තේජෝ වායෝ පඨවි වලින් යුත් මේ මුළු ශරීර කූඩුවම වාපිච්චේ තුනම කිලුට වෙලා මේ ශරීර කූඩුව තුළ කළු ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ අපි ඇහෙන් ඒ රූපය දැකීම අපිට නවත්තන්න ඕන කමක් නෑ. අපිට නවත්තන්න තියෙන්නේ ඒ වේගය නිසා අපි තුළ ඇතිවෙන අර විඤ්ඤාණ ශක්තියක් අලුතෙන් ඉපදින්නට එන වේගය අපි නවත්ත ගන්නවට. මේ සඳහා අපි අර තරහ කියන එක යටපත් කළා. ඒ තරහ එන්න එන තරහ දැන හඳුනාගෙන ඒකට කියනවා පජානාති. ඒ අනුව ඒ මෙත්තානුස්සතිය වඩලා මෛත්‍රී සිතක් ඇති කරගෙන ඒ තරහ දිගේ චිත්ත වීති අර වේගයක් පතුරවන්න නැතුව විඥාන ශක්තියක් අලුතෙන් උපදවන්නේ නැත්නම් අන්න ඒක අර කායේ කාය අනුපස්සී විහෙරති. ඒ වගේම මේක අර චක්කුකාය රූපකායට පටිච්ච වීම නිසා, සෝතකාය සද්දකායට පටිච්ච වීම නිසා, ගන්ධකාය රස ගානකායට පටිච්ච වීම නිසා, ජීවාකාය රසකායට, ඒ වගේම කායකාය පොට්ටබ්බකායට, මනෝකාය ධම්මකායට පටිච්ච වීම නිසා මේ වේගය වේදනාව ආවේගය එනවා. ඇය කන නාසය දිවකාය මන හයම අසංවර නම්, නොහික්මුණේ නම්, ශික්ෂණයක් නැත්නම්, පාලනයක් නැත්නම් මේ වේගය, මේ වේදනාව, මේ ආවේගය, මේ විඥාන ශක්තිය තමන් නොදැනම අලුතෙන් උපදිනවා. මේ අලුතෙන් උපදින විඥාන ශක්තිය තමයි මේ රන්සාර රිය ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාරවන විඥානාහාර, මනෝ සංචේතනාහාර, සම්පස්සාහාර, කබලින්කාරාහාර සියලු ආහාර සපයන්නේ. එතකොට මේ ආහාර සපයන්නේ මොකක්වත් නෙමේ, ඇහෙන් රූප උරාබොන නිසා, කනෙන් ශබ්ද රූප උරාබොන නිසා, නාසයෙන් ගන්ධ රූප උරාබොන නිසා, ගන්ධ සුවඳ දෙකම, දිවෙන් රස රූප උරාබොන නිසා, කයෙන් පොට්ටබ්බ පහස රූප, මනසෙන් ධම්ම රූප උරාබොන නිසා. ඒ නිසා ඒ විදිහට ඒ ඇහැකන නාසය දිවකය මන කියන මේ දොරවල් හයෙන් වැරදි ආකාරයට මේ වගේ උරාබොන්නට අසීමිත ලෙස ක්‍රියා කළොත් අර වේගයක් ආවේගයක් වේදනාවක් ඒක තමයි සුවය, ඒක තමයි ආස්වාදය. ඒ ආස්වාදයේ ලැබි වීගස ඒක ආදීනයක් බවට පත් වෙලා මේ පැවැත්ම පවත්වාගෙන යන්නට අවශ්‍ය හේතුම් පටිච්ච සම්භූතං කියන තත්වයෙන් අර කර්ම බීජ, උත්පත්ති බීජ, විඥාන බීජ පුද්ගලය තුළ අලුතෙන් ජනිත වෙනවා. මේ අලුතෙන් ජනිත වෙන වේගය තමයි අනුසය. ඒ අනුසය තමයි අපිට නවත්තන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අනුසයෙන් නවත්තන්න නම් අනුපස්සනා කළ යුතුයි. අනුපස්සනා වලින් කරන්න ඕන එකයි, කායේ කාය අනුපස්සනා කළොත් අර ක්‍රියාවේ වේගය, වේදනාව ආවේගය, චිත්තාවේගය අලුතෙන් උපදින්නට එන ඒ ක්‍රියාවේ වේගය නොඋපදවාම අයින් කළොත්, ප්‍රහාණය කළොත්, නොඋපදවා හිටියොත් අලුතෙන් වේදනාවක් උපදින්නේ නැහැ. වේදනාසු වේදනානුපස්සී විහෙරති වෙනවා. චිත්තේ චිත්තාවේගයක් උපදින්නේ නැහැ, චිත්තේ චිත්තානුපස්සී විහෙරති වෙනවා. ඒ අනුව ධම්මේසු ධම්මානුපස්සී විහෙරති වෙනවා. එහෙමනම් මෙතන කරන්න ඕන එකයි, හොඳට තේරුම් ගන්න ඕන එකක් කරනකොට බුදුහාමුදුරුවෝ මේක ද්විතීය භික්ඛු සූත්‍රයේ, කුණ්ඩලීය සූත්‍රයේ, තව සූත්‍ර ගණනාවක සූත්‍ර 599 එක කිව්වා. ඒක ධම්මෝ විහෙරති. එක ධර්මයයි කරන්න ඕන. ඒ එකක් කරනකොට මේ සතර සතිපට්ඨානය වැඩෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සත්ව බුද්ධංග ඇතුළුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය වෙනවා කියලා. මේකයි බුද්ධ දේශනාවේ හරය. මේක තේරුම් ගත යුතු ධර්මතාවයක්. මේක තේරුම් ගන්නා තාක්කල් මේ කායේ කාය අනුපස්සී විහෙරති කියන එක තේරුම් ගන්නා තාක්කල් ඉදිරියට යෑමෙන් පළක් වෙන්නේ නැහැ. මේක ප්‍රායෝගිකව අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පරිවර්තකයෝ ත්‍රිපිටකයේ, අද ඔය අපි සිංහලෙන් කියවන ත්‍රිපිටකයේ මේ යම් යම් පුද්ගලයෝ මේ බුද්ධ භාෂිතයේ තියෙන මේ මාගදී පදවැල් සිංහලට පරිවර්තනය කරනකොට අර කායේ කාය අනුපස්සී විහරති කියන එක කයෙහි කය අනුව බලමින් වාසය කරයි. වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කරයි. සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි. දහමෙහි දහම අනුව බලමින් වාසය කරයි කියලා බැරදියට පරිවර්තනය කරලා තියෙනවා. මේ බලමින් වාසය කරමින් කියනක මෙතන කිසිසේත්ම ගැලපෙන වචනයක් නෙමේ. අනුපස්සී විහෙරති කියන්නේ අර අලුතෙන් උපදින වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය නොඋපදවාම අනුපාද වශයෙන් නිරෝධ කරමින්, ප්‍රහාණය කරමින්, අස්කරමින්, අයින් කරමින්, අනුසය නොඋපදවාම කටයුතු කිරීම තමයි මේකේ නිවැරදි අර්ථය. ඒ වගේම මේ වේගය වේදනාව පිළිබඳවත් විග්‍රහයක් මේක කරලා තියෙනවා. ඒකත් ඉස්සරහට කියවෙනවා. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය පිළිබඳව සඳහන් කරනකොට කියනකොට කියනවනම් මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව සම්පූර්ණ වැරදි භාවිතයක්. ඒ නිසා මේකේ නිවැරදි භාවිතය නම් කායේ කාය අනුපස්සී, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන දෙපාරක්ම මේක නිවැරදිව කියන්න ඕනේ. මේක කායානුපස්සනාව නෙමේ කායේ කාය අනුපස්සනාව, වේදනානුපස්සනාව නෙමේ වේදනාසු වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව නෙමේ චිත්තේ චිත්තානුපස්සනාව, ඒ වගේම ධම්මානුපස්සනාව නෙමේ ධම්මේසු ධම්මානුපස්සනාව. මේක තේරුම් ගත්තේ නැත්නම් මේකේ අර්ථ ධර්ම නිරුක්ති තේරුම් නොගෙන මේක කරගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ කරුණු ටික නිවැරදිව තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට පුළුවන් මේ වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය උපදින්නේ සමා තුල. සමාගේ ඇහැ අසංවර ලෙස, කන අසංවර ලෙස, නාසය, දිවකය, මන, දොරවල් හය අසංවර ලෙස, ඉන්ද්‍රියේසු අගුත්තද්වාරු, එමුණනම් ආයතන හයක් හැටියට ඔය ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කරනවා නම් අන්න ඒ අවස්ථාවේ ඔය වේගයක් වේදනාවක් මෙතෙක් නූපන් අලුත් වේගයක් වේදනාවක් උපත ලබනවා. ඒක විඥාණයට ආහාරයක්. ඒ අනුව විඥාණය මේ සංසාර රිය ගමන දිගින් දිගටම ඉදිරියට පවත්වාගෙන යනවා. ඒක තමයි තේරුම් ගත යුතු ගැඹුරුම තැන. මේක ඉතා සරලයි. වැරදියට වචනයක් වෙනස් කරගම සිංහලට පරිවර්තනය කළොත් වැරදි විදියට ධර්මයමයි සහ මුලින්ම විකෘති වෙන්නේ, විනාශ වෙන්නේ, වෙනස් වෙන්නේ. අද මිනිස්සු මේ ත්‍රිපිටකයේ පරිවර්තනය මෙව තමයි ඔක්කොම උගන්වන්නේ. අර කයෙහි කය අනුව බලමින් වාසය කරයි කියන එක බුදුහාමුදුරුවෝ එහෙම කියපු දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙන්නේ කායේ කාය අනුපස්සී විහෙරති. මේක හොඳට වෙන් කළා තේරුම් ගන්න ඕන. මේ ටික තේරුම් ගත්තට පස්සේ මේ හතරම තියෙන්නේ එකම කාරණයක් කරන්න. කරන්න ඕන එකම දේ තමයි කායේ කාය අනුපස්සී විහෙරති. ඒ කායේ කාය අනුපස්සී විහෙරති කරනකොට ඉතුරු තුන සිදුවෙනවා. වේදනානුපස්සී වේදනා වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන හතරම සිද්ධ වෙනවා. එනිසා එකක් කරනකොට හතරම සිද්ධ වෙන බව බුදුහාමුදුරුව පැහැදිලිව සූත්‍ර ගණනාවක ඉදිරියට විග්‍රහ කරලා තියෙනවා. මේක තේරුම් ගත්තොත් පමණක් ඉදිරියට යන්න පුළුවන්. කොහොමද මේ ක්‍රියාවේ වේගය අපි මේ තේරුම් අරගෙන ඒ ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින අර ඇහැ කන නාසය දිවකය මන අසංවර නිසා උපදින වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය කොහොමද නොඋපදවාම අපි ඉදිරියට පැවැත්ම පවත්වාගෙන යන්නේ කියන එක තමයි තේරුම් ගත යුත්තේ. ඒ සඳහා තමා මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ඉදිරි පබ්බ 21ක් විග්‍රහ කරලා තියෙන්නේ. මේ පබ්බ 21 අපි ඉදිරියට විග්‍රහ කරන්න තියෙනවා. මේකෙන් එකක් හෝ අපි උත්සාහ දරනවා අද විග්‍රහ කරන්න. පළවෙනි එක තමා කායේ කාය අනුපස්සනාවේ ආනපාන සති පබ්බේ. ආනපාන සති පබ්බේ. මේක කරන්න මේ කතංච පන භික්කවේ භික්කු කායේ කායනුපස්සී විහෙරති ඉද භික්කවේ භික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති. දැන් මෙතන මේ බුදුහාමුදුරුව විග්‍රහයක් කරනවා. මෙතන කරුණු පහක් තියෙනවා. පළවෙනි එක, පළවෙනි කරුණ මේ ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන්න නම් මේ කරුණු පහ තමන් විසින් නිවැරදිව තේරුම් අරගෙන දැනගෙන අනුගමනය කළ යුතුයි, කළ හැකි. ඒ අනුව තමයි මේ කරුණු පහ බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙන්නේ. දැන් මේ පහේම තියෙනවා අවසානයේට අකුරක් භික්කු අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් මේ මාගදී භාෂාවේ මේ වා කියන අකුර මොකද්ද? ඒ අකුරෙන් තේරුම් ගන්නට යුත්තේ මොකද්ද? දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේත් කියලා තියෙනවා බ්‍රාහ්මුණවා මාරේනවා දේවේනවා කේනචිවා වා කියන අකුර. මොකද්ද මේ අකුරෙන් අදහස් කරන්නේ? මේක තමයි මාගදී භාෂාවේ ශබ්ද සංඥා විතරයි තියෙන්නේ, ලියන භාෂාවක් නෙමෙයි. කොමාව වෙනුවට මොකද්ද දාලා තියෙන්නේ? වා කියන අකුර. එතකොට කොමාවක් දානව වෙනුවට මාගදී භාෂාවේ තියෙන්නේ මොකද? වා කියන අකුර. මේක මේ ලියන භාෂාවක් නෙමෙයි, ශබ්ද සංඥා. එතකොට මේ ශබ්ද සංඥාව මෙතන තියෙන්නේ කරුණු පහක්. මේ වා කියන වචනේ හැම තිස්සෙම බුදුහාමුදුරන්ගේ ධර්මයේ බොහෝ තැන්වල තියෙනවා. මේ හැම තැනකම අදහස් කරන්නේ මේ කොමාවක් දාලා වෙන් කළා තියෙනවා කියන එකයි. ඊළඟට මෙතන කරුණු පහක් තියෙනවා. මේ කරුණු පහම තමන් දැනගෙන නිවැරදිව තමා විසින් අනුගමනය කළ යුතු පිළිවෙත් මේ ආනපාන සති සමාධියේ පිහිටන්නට උපකාර වන කරුණු පහක්. පළවෙනි එක, භික්ඛු භව ක්ෂය කරන්නට මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කපා එයින් මිදී නිදහස් වෙන්නට උත්සාහ දරන අපකැපී කටයුතු කරන පුද්ගලයා භික්ඛු. අරඤ්ඤගතෝවා, මේ අරඤ්ඤගතෝවා කියන එක අද පද පරම 20ට අර කැලේ තියෙන ආරණ්‍යයකට යෑම. ඒක නෙමෙයි මේකේ තේරුම. මේකේ විරුද්ධ වචනේ මොකද්ද? දැන් අරඤ්‍ය කියන වචනේ විරුද්ධ වචනේ මොකද්ද? රඤ්‍ය. රඤ්‍ය කියන්නේ රණ බිම. රඤ්‍ය කියන්නේ රණ බිම. අරඤ්‍ය කියන්නේ රණ බිම අත්තරීම, රණ බිමෙන් මිදී නිදහස් වීම. අද මොකද්ද රණ බිම? දැන් ඔය හැම කෙනෙකුටම අතේ ටෙලිෆෝන් එකක් තියෙනවා නම්, ගෙදර ටීවී එක තියෙනවා නම්, පත්තරේ තියෙනවා නම්, දේශපාලනේ තියෙනවා නම්, ඕපාදූප තියෙනවා නම්, ඉන්ටර්නෙට් එක තියෙනවා නම්, මේවා මොනවද? රණබිම. රණබිම කියන්නේ මේ අපිට මේ බොහෝ ඔය ලෝකයට අර අඳුර සකස් කරන දේ තමයි රඤ්ඤ, රණබිම. මේ රණබිමෙන් අපි රණබිම අත්හැරලා රණබිමෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒකයි අරඤ්ඤගතෝවා කියන එකේ පරම අර්ථය, නිවනට උපකාර වන අර්ථය. ඒ මිසක් මේ කැලේ තියෙන ආරණ්‍ය සේනාසනයකට යෑම එහෙම නෙමෙයි. අපි ඒ ක්‍රියාකාරකම නාම් පදයක් කරගෙන අද තියෙනවා. මං කිව්වා ඉස්සෙල්ලත් මේ බුද්ධ දේශනාවේ බොහෝ ක්‍රියාපද අරඤ්‍යගතවා කියන්නේ ක්‍රියාවක්. නමුත් අද වෙනකොට ආරඤ්‍ය කියන්නේ නාම් පදයක් කරගෙන. මේක තමයි බුද්ධ දේශනාව කන පිට ගැහුවා කියන්නේ ආගමක් කරනකොට. ඉතින් ඒක නිසා මේ හැම තැනකම අර ක්‍රියාපද තමන් විසින් කළ යුතු කරණීය ධර්ම විග්‍රහ කරපු පද නාම පද බවට පත් කරගෙන අද වෙනකොට වැරදි භාවිතයකට පත් කරගෙන. ඊළඟට රුක්ක මූල ගතුවා. මේකේ පද පරමාර්ථය ගහක් මුලකට යනවා කියන එක. නමුත් මෙතන නියම මේ මාගදී භාෂාවේ නියමාර්ථය මේ හිත ආරක්ෂා කරගන්න ඕන. හරියට අපි ගහක් මුලින් ඉඳගත්තාම අපි එළවන්න කවුරුවක් ඇත්තෙත් නැහැ. ඒ ගහ කොච්චර හෙල වුණත් උලඟක් ආවත් මොනවා වුණත් අපිට මේ හිත ආරක්ෂා කරගෙන ඉන්නවා නම් එතෙන්දී අපිට බාධකයක් නැහැ. ඒ නිසා රුක්ක මූලගතවා කියන එකේ තේරුම මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් හිත ආරක්ෂා කරගෙන ඉන්න එකයි රුක්ක මූලගතවා. ශුන්‍යාගාරගතවා කියන්නේ මේ රාගයෙන් ශුන්‍ය, ද්වේෂයෙන් ශුන්‍ය, මෝහයෙන් ශුන්‍ය විය යුතුයි. මේ වර්තමාන මොහොත. මේ වර්තමාන මොහොතේ අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර පවත්වනවා නම් ඒක අර ශුන්‍යාගාරගතවා කියන එකට විරුද්ධ වචනේ. ඉතින් ඒක නිසා මේ ශුන්‍යාගාරගතවා කියන්නේ පාළු කනත්තකට, හිස්තැනකට, සෝම් පිට්ටනියකට යනවා කියලා තමයි මේ පරිවර්තකයෝ අර්ථ ගන්නලා තියෙන්නේ. ඒක නෙමේ හිත රාගයෙන් ශුන්‍ය විය යුතුයි, ද්වේෂයෙන් ශුන්‍ය විය යුතුයි, මෝහයෙන් ශුන්‍ය විය යුතුයි වර්තමාන මොහොත. ඒක ඕන කෙනෙකුට කරගන්න පුළුවන් දෙයක්. ඊළඟට නිසීදති පල්ලංකං ආභූජිත්වා. පල්ලංකං ආභූජිත්වා නිසීදති. නිසීදති කියන්නේ මේ හිතේ අපි පහළම අංකයට, පල්ලංකං කියන්නේ පහළම අංකයට මානය අපි නිහතමානී විය යුතුයි. මේ නිහතමානී නූනොත් අපිට අර මානය තියෙනවා නම්, වැරදිසේ මනිනවා නම් අපිට අර ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න බෑ. ඉතින් ඒක නිසා මෙතන තියෙන්නේ දැන් ඔය මේ පස්සේ කාලයක පරිවර්තකයෝ කියන්නේ පර්යංකයෙන් ඉඳගෙන ඉඳගන්න කියන එක. නමුත් මෙතන පර්යංකය කියන සංස්කෘත වචනේ නෙමෙයි තියෙන්නේ, පල්ලංකම් කියන්නේ පහළම අංකයට අපේ මානය නිසීදති. මේ නිසීදති කියන්නේ මානය, හිතේ ඇතිවන ගතියක්, වැරදි ගතියක්. ඒකෙන් නිසීදති, සීදති නිසීදති. පල්ලංකම් ආභූජිත්වා කියන්නේ මානය නිහතමානී තත්ත්වයට පහළම අන්තයට බිඳුවට. බිම ඉඳගත්ත කෙනෙක්ව, පැදුරින් ඉඳගත්ත කෙනෙක් වැටෙන තැනක් නැහැනේ. ඒ වගේ මේ පහළම අංකයට අපේ මානය ගෙනාම අපිට අර මානෙන් මෝහෙන් කටයුතු කරන්න වෙන්නේ නැහැ. ඒකයි පල්ලංකං ආභූජිත්වා. උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. මේ පරිමුඛං, මුඛහයට අරමුණු වන වර්තමාන මොහොතේදී මුඛහයක් තියෙනවා. දොරවල් හයකට, ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන අරමුණු පිළිබඳව, වර්තමාන මොහොතේ අරමුණු එන අරමුණු පිළිබඳව බොහොම අවධානයෙන් ඉඳලා ඒ අනුව සෝ සතෝව අස්ස සති යහපත් අරමුණු ආශ්‍රය කිරීමටත්, සෝ සතෝව පස්ස සති අයහපත් අරමුණු හේතුඵල ධර්මයට බහ ගලපා බලා කටයුතු කිරීම සති. ඒ අනුව අර හේතුඵල ධර්මයට බහ ගලපා බලා වැරදි දේ අස්කිරීමේ ප්‍රහාණය කිරීමත්, නිවැරදි දේ, හරි දේ, කරණීය ධර්ම ආශ්‍රය කිරීමත් අස්ස සති පස්ස සති. මේ අස්ස සති පස්ස සති කියන එක අස්ස පස්ස, අස්ස සිස්සාමීති, පස්ස සිස්සාමීති, අස්ස පස්ස කියන දෙක හැම තැනකදීම බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙන්නේ. සබ්බාසව අර සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ මේ පිළිබඳව ධම්මපරියාය විග්‍රහ කරලා තියෙනවා. දුයි දේනං වදාමි අස්ස පස්ස කියන එක. මේ අස්ස කියන්නේ ඇතුළට ගන්නවා, ආශ්‍රය කරනවා. පස්ස කියන්නේ ප්‍රහාණය කරනවා, පිට කරනවා, අයින් කරනවා, අස් කරනවා, ඉවත් කරනවා. ඒ මිසක් මේ දොරවල් හයටම අරමුණු වන වැරදි දේ, කෙලෙස් දේ, කළු දේ, ඇතුළ කිලුටු වන දේවල් අයින් කරන්න ඕන. ඒ වගේම පිරිසිදු වන දේවල් ඇතුළට ගන්න ඕන. ඒකයි අස්ස පස්ස. දැන් අපි සිංහල භාෂාවේ ඔය ඉස්සර නොයෙකුත් අපේ සීයලාච්චිලා අම්ලරාත්තලා කිව්වා ඔය කාමරේ අස්පස් කරගන්න කියලා. මේකම තමා අස්ස පස්ස. කාමරේ අස්පස් කරනවා කියන්නේ කාමරේ තියෙන සියලු දේ අයින් කරන එකද? නෑ. අර ගුණු කිලුටු කෙලෙස් ගති විතරක් අයින් කරලා අර භාවිතයට ගන්න සුදුසු දේ, යහපත් දේ, හොඳ දේ ඇතුළට අරන් ක්‍රමානුකූලව පාත්වගෙන යෑම තමා අස්පස් කරනවා කියලා. ඒ වගේ තමා අපේ මේ හිතටත් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළට දොරවල් හයකින් පරිමුඛං සතින් උපට්ඨපිත්වා. දොරවල් හයකින් අපි ඇතුළට ගන්නවා, ආනයනය කරනවා. ආනයනය කරනවා කියන්නේ ආන ඉම්පෝර්ට්ස් ඇතුළට ගන්නවා. ආපාන කියන්නේ අපනයනය, අපනයනය කරනවා එක්ස්පෝර්ට්ස්. එනිසා අපි හොඳ දේ, යහපත් දේ, කරණීය දේ, පිරිසිදු දේ ඇතුළට ගන්න ඕන. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ ආදී සමෝහ, විතරාගී, වීතදේශී, වීතමෝහි මේ වගේ යහපත් දේවල් ඇතුළට ගන්න ඕන. ඒක අස්ස. වගේම රාගය, ද්වේෂය, මෝහය වගේ කළු කිලුටු කෙලෙස් ධර්ම අයින් කරන්න ඕන. ඒක පස්ස. ඒක ප්‍රහාණය. පජාති පහනාති පස්සති. ඒ වගේම ආසේ විතාය භාවිතාය බහුලී කතාය. අර යහපත් දේ ඇතුළට දිගටම ගන්න ඕන, වැරදි දේ පිට කරන්න ඕන. මේකයි අස්ස පස්ස. මේ අස්ස පස්ස කියන එක කොයි කාලෙක හරි වැරදි විදිහට සංස්කෘත වචන දෙකකට පරිවර්තනය කළා ත්‍රිපිටකේ කවදා හරි කවුරු හරි ආස්වාස ප්‍රාස්වාස කියන වචන දෙක. මේ සිංහල වචන නෙමේ, මාගදී වචනත් නෙමේ, මේ සංස්කෘත භාෂාවේ වැරදි වචන දෙකක්. ඒ අනුව මුළු සතර සතිපට්ඨාන සූත්‍රයම, ආනපාන සති සූත්‍රයම, කායගත සති සූත්‍රයම, බුද්ධ දේශනාවම විකෘති කළා, විනාශ කළා, නිවන වැහුවා, ගල් දාලා වැහුවා. දැන් අද මිනිස්සු භාවනා මධ්‍යස්ථානවල මේ අස්සපස්ස දෙක තේරුම් ගන්න බැරුව හුලං ඇද ඇද පිට කර කර අවුරුදු 50 ගණන් 60 ගණන් ඉන්න හාමුදුරුවරු කර්මස්ථාන දෙනවයි කියලා කාලේ කන්නි වෙලා කාලේ කකා නිකරුණේ මේ ලැබූ මනුස්ස ආත්මයෙන්වත් ප්‍රයෝජනයක් නොගෙන අවසානයේ අසඤ්ඤතලයකට අර දීර්ඝායුෂ දේවනිකායකට ගිහිල්ලා අක්කනෝ අසමයෝ කියන තත්වයට පත් වෙන්න කටයුතු කරනවා. මේ වචනයක් වැරදි විදිහට මේ බුද්ධ දේශනාව අර ධර්මය අධර්මය කරන විදිහට පරිවර්තනය කිරීමේ ප්‍රතිඵලය. ඒ නිසා චූලාගපාලියේ බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ බුද්ධ දේශනාව මේ විදිහට පද පරම විදිහට අර වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේෂන් එකක් කරන්න එපා. එහෙම කළොත් ධර්මය විකෘති වෙනවා, විනාශ වෙනවා, අධර්මයක් බවට පත් වෙනවා කියලා. ඉතින් ඒක තේරුම් නොගෙන අද වන විට මේ බොහෝ තැන්වල ලංකාවේ තියෙන සම්මත සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථානවල අර බුරුමෙන් ගෙනාව දේකුත්, ඒ වගේම වැරදි මේ අර ප්‍රාණයාම හුලං ඇදීම පිටකිරීම කියන වායෝ කසිනේ, ඔක කසින පිරියම් කිරීම, ඔක බුද්ධඝෝෂ හාමුදුරුව අර ඉදිරිපත් කළ සමසතලිස් අබෞද්ධ ප්‍රාණයාම අනාර්ය භාවනා ක්‍රමයකට අදාළ වායෝ කසිනේ තමා හුලං ඇදීම පිටකිරීම. ඒ වගේම මේ කසින පිරියම් කිරීම තියෙනවා සමසතලිස් භාවනාවෙන් 30ක්ම කසින පිරියම්. මේවා අනාර්ය ක්‍රම. මේවා බුදුහාමුදුරුව බැහැර කරපු දේවල්. මේවා බුද්ධ දේශනාවට ගැළපෙන්නේ නැහැ. මේවා රාග බව, ද්වේෂ බව, මෝහ බව මුලින් උදුරා හිතෙන් අස් කරන්නට උපකාර නොවන දේවල්. ඉතින් ඒ නිසා මේක තේරුම් ගත යුතුයි. මෙතන කොහෙවත් මේ හුලං ඇදීමක් පිටකිරීමක් හුස්ම රැල්ලට හිත පිහිටවාගෙන කටයුතු කිරීමක් මෙතන එහෙම ඇත්තේ නැහැ. මේකේ දැන් විභංග ප්‍රකරණයේ තියෙනවා එක්තරා තැනක නාසිකග්ගේ මුඛ නිමිත්තේ කියන වචනයක්. තවත් සූත්‍ර කීපකම තියෙනවා. මේක තමයි අල්ලගෙන තියෙන්නේ අද ඔය කියන ප්‍රාණයාම භාවනා කරන ඔය හුලං ඇදීම පිටිකිරීම කරන්න. මේක හොඳට තේරුම් ගන්න ඕනේ මාගදී භාෂාවේ නාසය කියලා වචනයක් නැහැ. මේක තියෙන මෙන්න සේකග්ගේ. අග්ගේ කියන්නේ අග්‍ර. මේ සේක අසේක නසේක කියලා මාගදී භාෂාවේ වචන තුනක් තියෙනවා. නසේක කියන්නේ අරහතුන් වහන්සේට. අග්‍ර කියන්නේ අග්‍ර වූ. මේ මුඛ නිමිත්ත කියන්නේ ඇහැට කනට නාසයට දිවට කයට කියන මුඛ හයට එන අරමුණ පිළිබඳව නසේක අග්‍ර වූ නිමිත්තේ කටයුතු කිරීම. ඉතින් ඒක වැරදි ආකාරයක නාසගට හිත පිහිටවීම කියලා පරිවර්තකයෝ පරිවර්තනය කරලා. මේ පරිවර්තකයෝ තමා සිංහලට මේ භාෂාව නොදැන පදපරම විදිහට මේ නසේක අග්ග මුඛ නිමිත්ත කියන එක නාස් අගට මුඛ නිමිත්තට පිහිටවා ගැනීම කියලා පරිවර්තනය කළා. ඒ අනුව තමයි ආස්වාස ප්‍රාස්වාස කිරීමත් කරලා තියෙන්නේ. ඒ අනුව මුළු නිවනම වහගත්තා බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. ඔය කියන වායෝ කසිනයක් අනුදැන වදාලා අර අනුදැන වදාරපු කිසි තැනක් තියෙන්නේ. අස්සපස්ස කියන්නේ ඇතුළට ගැනීම ආශ්‍රය පිටකිරීම ප්‍රහාණය කරණීය අකරණීය. සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ මේක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. හෙට උදේ මේ සේක අසේක සේවිතබ්බා අසේවිතබ්බා විග්‍රහය විග්‍රහ කරනවා. ඊළඟට දැන් මේ ආනපාන සති සමාධි පබ්බේ ඊළඟට තියෙනවා දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගංවා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. මෙතන දීගංවා කියන්නේ දීර්ඝ සංසාරය අපි පුරුදු කරමින් පවත්වාගෙන ආපු යහපත් දේවල් තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ ආදේශ සමෝහ වීතරාගී වීතදේශී වීතමෝහී වගේ ගති අපි පුරුදු කරගමින් අතීතයේ ගෙන ආපු නිසා තමයි ඒවා දීගංවා දීර්ඝ සංසාරේ පුරුදු කරමින් ගන්මින් ගෙන ආපු යහපත් දේ අපේ හිතට වර්තමාන මොහොතේ අරමුණු වුණොත් ඒක දිගින් දිගටම අස්ස සිස්සාමීති පජානාත්. ඒක දැනගෙන ඒක නිවැරදි බව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වගේ යහපත් දෙයක් ආවොත් ඒක දිගටම ආසේවිතාවේ භාවිතාවේ බහුලීගතයි. ඒකයි මේ දීගංවා අස්සසන්තෝ අස්සසිසාමීති හතව කියන මේ කියන පජානාති කියන වචනේ තේරුම. ඒ වගේම දීර්ඝ සංසාරය අපි පුරුදු කරගෙන ආපු වැරදිදේ රාගය ද්වේෂය මෝහය මනන කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර වගේ වැරදිදේ ප්‍රහාණය කරපු දේ කළ යුතු දේ අස්කළ යුතු දේ හිතට આવත් වර්තමාන මොහොතේ දීගංවා පස්සසන්තෝ දීගං පස්සාසාමීති පජානාති. ඒකයි මේ දීගංවා කිව්වේ දීර්ඝ සංසාරය අපි පුරුදු කරගෙන ආපු හොඳ පුරුදු ආශ්‍රය කරන්න ඕන නරක පුරුදු ප්‍රහාණය කරන්න ඕනේ. ඒ මිසක් මේ දිග හුස්ම කෙටි හුස්ම කතාවක් තමයි අද සියලු සම්මත සම්ප්‍රදායික වැරදි ප්‍රාණයාම භාවනා. එහෙම භාවනාවක් තියෙනවා නැත්තේ නෑ. මේ උලන් රැල්ලට ඒක වායෝ කසින භාවනාව. එහෙම කසින භාවනාවක් තියෙනවා අර ප්‍රාණයාම. එහෙමත් ධ්‍යාන ලබන්න පුළුවන්. හැබැයි මගඵල ලබන්න නම් කිසිසේත්ම මේ හුස්ම ගැනීම පිටකිරීම අවුරුදු 100ක් කළත් ධ්‍යාන ලැබෙයි මගඵල නොලැබේ. මේක තේරුම් ගත යුතුයි. ඒ වගේම ඊළඟට තියෙනවා රසං වාසසන්තෝ රසං වා පස්සසන්තෝ. දැන් රසේ දැන් අර දීර්ඝ සංසාරයේ අපි පවත්වාගෙන ආපු පුරුදු නිසා තමයි අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අස්ස ආශ්‍රය කළ යුතු අර කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර මතු වුණොත් ඒවා අයින් කළ යුතු. රසං වා කිව්වේ මේ වර්තමාන මොහොත තුළ අපි මෙතෙක් නොදුටු දෙයක් අලුතෙන්ම ඇහෙන් දකිනවා, කනින් අහනවා, නාසයෙන් ගඳ සුවඳක්, දිවට රසක්, කයෙන් පහසක්, මනසින් ධර්මතාවයක් මතු වුණොත් ඒක රසං වා. ඒක අර අතීත සංසාරේ සම්බන්ධයන් නිසා නෙමෙයි, දැන් මේ අලුතෙන්ම දැක්ක දෙයක් නිසා ඇහුව දෙයක් නිසා ඒක නිසා යහපත් දෙයක් ආශ්‍රය කළ යුතු දෙයක් නම් ඒක මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වගේ යහපත් දෙයක් නම් ආශ්‍රය කළ යුතු අලෝභාදී සමෝහ ඒ වගේ දෙයක් නම් ඒක අස්සසන්තෝ අර රාගයේ ද්වේෂයේ මෝහයේ උපදින දෙයක් නම් ඒක පස්සසන්තෝ ඒ මිසක් මේ දීර්ඝ හුස්ම කෙටි හුස්ම කතාවක් මෙතන මේ දීගං වාරසංවා කියන එකේ මාගදී භාෂාවේ අර්ථයක් කොහේවත් කොතනකවත් ඇත්තේ නැහැ. නමුත් පදපරම විදියට මිනිසු මේවා පරිවර්තනය කරලා මේ නිවන් මඟ මිනිසුන්ගේ වහලා තියෙනවා. ඊළඟට මේ දෙක තමයි තේරුම් ගත යුතු. ඒ අනුව සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. ඒ අනුව පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. අස්ස පස්ස කියන්නේ ආශ්‍රය කළ යුතු දේ නිසා මේ පිරිසිදු වෙනවා. ප්‍රහාණය කළන යුතු කරන වැරදි දේ නිසා අධ්‍යාත්මය අතුලන්තය පිරිසිදු වෙනවා. මේ බඹයක් මමනු ශරීර කුරේ. ඒ අනුව පස්සම් භයං මේ බය මේ සංසාරයට බැඳුණු බය සහ මුලින්ම මිදී නිදහස් වෙනවා. ඒක තමයි මේකේ හරය. ඒ අනුව අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති කියන එක අවසාන වශයෙන් මේ පබ්බේ විග්‍රහ කරලා තියෙනවා. මෙතන උදාහරණයක් දීලා තියෙනවා. සෙය්‍යතාපි භික්කවේ දක්කෝ බමකාරෝවා බමකාර අන්තේ වාසිකාවා දීගංවා අජ්ජන්තෝ දීගං අජ්ඥාමීති පජානාති රසංවා අජ්්‍යන්තෝ රසං අජ්ඥාමීති පජානාති. මේ පරිවර් මේ උදාහරණය උපමාව පවා පරිවර්තකයෝ වැරදි විදිහට පරිවර්තනය කරලති. දැන් මේක අර ඉස්සර කම්මල්කාරයෙක් මයින හම අදිනවා. දීර්ඝ වශයෙන් ඇදලා අර යකඩ තලන්න උවමනා විදිහට රත් කරන. ඊට පස්සේ යකඩ හොඳට රත් වුණාම ඊට පස්සේ බොහොම කෙටියෙන් ඇදලා මේ යකඩේ අර නිවනවා තලා ගන්නට උපකාර වන ආකාරය. ඒ නිසා මේ බමකාරෝ කියන්නේ කම්මල්කාරය. අර කම්මල්කාරය නමුත් මේක පරිවර්තනය කළේ දී අතු ගන්න වඩුවෙක් කියලා පරිවර්තනය කරලා තියෙනවා. ඒක වැරදි. ඒ නිසා මේ මයිනාමක් අදින කම්මල්කාරයා ඌ අන්තේවාසිකයා සහකාරය අර මයිනහම තදින් අදිනවා රත් මුලින් රත් කරන්න. ඊට පස්සේ අර කෙටියෙන් ඇදලා මේ යකඩ තලන්න සුදු විදියට හදාගන්නවා වගේ මේ හිත මේ ආනපාන දෙකෙන්ම අස්සපස්ස දෙකෙන්ම මේ හිත පිරිසිදු කරගන්නට ආතාපි සම්පජානෝ සතිමා කියන තත්ත්වයට පත් කරගන්නට කටයුතු කිරීම තමයි මේකේ උදාහරණයෙන් උපමාවෙන් කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕන මේ සියලු දේ මේ බොහෝ දේ පස්සේ කාලෙක සිංහලට පරිවර්තනය කරනකොට මේ නියම බුද්ධ භාෂිතය මාගදී භාෂාවේ අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්බිදා තේරුම් නොගෙන සිංහලට පරිවර්තනය කරනකොට සියල්ල වැරදි විදිහට පාවිච්චි කළා. අර ප්‍රාණයාම වායෝ කසිනේට අදාළව උපනිෂද් ධර්මයේ තිබුණු බුදුහාමුදුරුව බුදු වෙන්නට පෙර තිබුණා ඔය ප්‍රාණයාම ධ්‍යාන ලැබෙන ක්‍රමයක්. ඒ කසින පිරියම් කිරීම. ඒ කසින පිරියම් කිරීමට අදාළව මේ සියලු දේවල් පස්සේ කාලෙක අර බුද්ධඝෝසාමුදුරන්ගේ පරිවර්තනය නිසා පතංජලි ධර්මයට උපනිෂද් ධර්මයට වේදාගමට ගැලපෙන විදිහට මේ සියලු දේවල් පරිවර්තනය කළා. බුද්ධ ධර්මය වැහිලා ගියා. ප්‍රාණයාම ධ්‍යාන ලබන්න පමණක් ක්‍රමයක් සකස් වුණා. ඒකයි උනේ. අදට එහෙමනම් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ එක පබ්බයයි තාම විග්‍රහ කළේ. මේක හොඳට නැවත තමන් විසින් මෙනෙහි කළා අධ්‍යයනය කළා බලන්න ඕන මේ මාගදී භාෂාවේ වචන බුද්ධ භාෂිතේ වචන අර පද පරම විදිහට හැම තැනකම මේ කියපු ටිකේ කොච්චරනම් වැරදි විදිහට පරිවර්තකයෝ දහම විකෘති වන විදිහට ධම්මෝ අධම්මෝති දීපෙන්ති කරලා තියෙනවද ආචින්න දේශනා අනාචින්න කරලා තියෙනවද කියලා බුද්ධ භාෂිතයේ ලපිතය අලපිතය අභාෂිතය කරලා තියෙනවාද කියලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මෙහෙම බුද්ධ භාෂිතය අලපිතය අභාෂිතය කළොත් මේ ආචින්න දේශනාව අනාචින්න කළොත් මේ බුදුහාමුදුරුවෝ කියපු අර්ථ ධර්ම නිරුක්ති තේරුම් නොගෙන වැරදි විදිහට හුස්ම ගැනීම පිටකිරීම ආශ්වාස ප්‍රාශ්වාස කර කර හිටලා කිසි දවසක මේ කෙලෙස් මුල් උදුරා දමන්න පුළුවන් කමක් නැහැ. හැබැයි කෙලෙස් මුල් යටපත් කරන්න පුළුවන්. තදංගම විස්කම්බන වශයෙන් මේ කෙලෙස් තාවකාලික පැලැස්තර පිළියමකින් යටපත් කරන්න පුළුවන්. නමුත් ඒක නිවන නෙමේ, ඒක ධ්‍යාන. ඒක තේරුම් ගත යුතු. මේක වෙනසක් තියෙනවා. දැන් මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. රූප වේදනා සංඥා කියන සබ්බචිත්ත සාධාරණ අවස්ථා වලින් පස්සේ නේද ස්වාමීන් වහන්සේ? එතකොට පටිච්ච වෙනවද න පටිච්ච වෙනවද කියන අවස්ථාවට පත් වෙන්නේ. දැන් රූප
මෙහෙමයි. බුදුහාමුදුරන්ටත් අරහතුන් වහන්සේටත් මගඵල ලාභියෙකුටත් මගඵල ලාභී නොවන කෘතඥ පුද්ගලයෙකුටත් ඇහෙන් රූප දකිනවා. ඒවා නිසා යම් වේගයක් වේදනාවක් උපදිනවා. රූප වේදනා සංඥාවක් ලැබෙනවා. දැන හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒක කාටත් එකක්. හැබැයි බුදුහාමුදුරුව කවදක්වත් මේ අර වේගයට වේදනාවක් අලුතෙන් උපදවාගත්තේ නෑ. අනුපස්සනා කරලා ඒ වේගය ප්‍රහාණය කළා. ඇලුනේ නෑ ප්‍රිය දේට, ගැටුනේ නෑ අප්‍රිය දේට, මැන්නේ නෑ ප්‍රිය අප්‍රිය අතර, සංසන්දනය කළේ නෑ. ඉතින් ඒක නිසා සංචේතනා පැවැත්වුවේ නෑ, සංකාර කළේ නෑ, ක්‍රියාසිත විතරක් පැවැත්වුවා. ඒ අනුව විඥාන ශක්තියක් අලුතෙන් ඉපදුනේ නෑ, ප්‍රඥාව කටයුතු කළා. එතකොට බුදුහාමුදුරන්ටත් තියෙන පංචස්කන්ධය. මොකද්ද බුදුහාමුදුරුවන්ගේ අරහතුන් වහන්සේගේ පංචස්කන්ධය? රූප වේදනා සංඥා ක්‍රියා පඤ්ඤා. පෘථග්ජන පුද්ගලයා රූප වේදනා සංඥා සංකාර විඥාන. සංකාර නිසා විඥාන, ක්‍රියා නිසා ප්‍රඥා. මේක දෙකක් දෝතාවය. තේරුම් ගන්න. අර සංකාර කළොත් පංචස්කන්ධයෙන් උපාදානය කරන. අර සංකාර සංකොටස තේරුම් අරගෙන සං විසංකලොත් කිසිසේත්ම අර ප්‍රඥාව මිසක් විඥාණයෙන් කටයුතු කරන්නේ නැහැ. වේගයක් උපදින්නේ නැහැ. මේක තමයි දෙපැත්ත දෝතාවය. තේරුම් ගත යුතු ධර්මතාවය. බුදුහාමුදුරන්ටත් අරහතුන් වහන්සේටත් පංචස්කන්ධයක් තියෙනවා. හැබැයි පංච උපාදානස්කන්ධයක් උපාදානය කරගන්න පංචස්කන්ධ. ඒකයි වෙනස.
යෝනිසෝමනසිකාරය වැදගත් වෙන්නේ එතකොට ඒ අවස්ථාවේ.
ඔව්, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළොත් ක්‍රියාසිත පවත්වන, සංකාරසිත පැවැත්වීම නවත්වන, විසංකාර කරනවා. සංවිසං කරනවා, සන්ධි විසන්ධි කරනවා, සංවට්ට විවට්ට කරනවා, සමුදය නිරෝධ කරනවා. අනුපාද වශයෙන්
දිට්ඨේව දිට්ඨමත්තම් භවිස්සති වෙන්නේ
ඒ අවස්ථාවේ. ඒකමයි උතන තියෙන්නේ. ඒකමයි උතන වෙන්නේ.
ගරු ස්වාමීන් වහන්ස, පබ්බය කියන ගේ තේරුම මොකක්ද?
පියවර. පබ්බ කියන්නේ පියවර 21කින් අපි මේ ක්‍රියාවේ වේගය මුල ඉඳන් අගට පියවර 21කින් පබ්බ 21කින් අපිට මේ නිවන් මඟ විවෘත කරගන්න පුළුවන්. ඒකට අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් පියවර 21කින් විග්‍රහ කළා තියෙන එකයි පබ්බ 21ක් කියන්නේ.
ස්වාමීන් වහන්ස, විඥානය සහ ප්‍රඥාව ගැන හැඳින්වීමක්
තව පොඩ්ඩක් අයියෙන් කියන්න.
විඥානය සහ ප්‍රඥාව පිළිබඳ.
ඔව්.
හැඳින්වීමක් කරලා දෙන්න.
වචන දෙකේ වෙනසද?
ඔව්.
විඥානය කියන්නේ විකෘති වූ විසම වූ විවිධත්වයට පත්වෙන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලුටවන ඥානීය දැනුම සංඥාව විඥානය. ප්‍රකෘති වූ පරම පිවිතුරු වූ ඥානීය ප්‍රඥා. ප්‍රකෘති ඥානය පිරිසිදු වූ ඥානය පරම පවිත්‍ර ඥානය පඤ්ඤා. විකෘති වූ විසම වූ කිලුටු වූ දැනුම ඥානය විඤ්ඤා. විඤ්ඤාපනාය පඤ්ඤාපනාය කරන කිරීමක් පිළිබඳව සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේ දෙක මේ දෙපැත්ත විග්‍රහ කරලා තියෙනවා. පෘථග්ජන පුද්ගලයා විඤ්ඤාපනාය, ආර්යයන් වහන්සේ පඤ්ඤාපනාය. එතකොට මේ විඤ්ඤාණයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන මනෝමය කාය කිලුටු වෙනවා, කෙලෙස් සහිත වෙනවා, කළු ධර්මයක් බවට පත් වෙනවා. කළු වෙනවා, කිලුටු වෙනවා, කෙලෙස් සහිත වෙනවා, අඳුරු වෙනවා. මලකඩ තට්ටු තුනක් ඇති වෙනවා. මොකද්ද? රාගමල, ද්වේෂමල, මෝහමල. අර දැන් කොණ්ඩඤ්ඤ බමුණා බුදුහාමුදුරුවෝ බුදු වෙනකොට නෙමේ, උපදිනකොට. බෝසත්තුමා බෝසත් කුමාරයා උපදිනකොට අෂ්ට අභිඥාලාභී බ්‍රාහ්මණේ. කවුද? ඉර්ෂිවරේ. කවුද? කොණ්ඩඤ්ඤ බමුණා. බුදුහාමුදුරුවෝ බුදු වුණේ අවුරුදු අර ඉපදුන දවසේ ඉඳන් අවුරුදු 35කට පස්සේ. දැන් අවුරුදු 35කට පස්සේ බුදුහාමුදුරුවෝ බුදු වෙලා අර කොණ්ඩඤ්ඤ බමුණව හම් ඇතුළු පස්වග මහණුන් හම්බු වෙලා මේ දවස් 30ක් විතර මේ බුදුහාමුදුරුවෝ හොයා දැනගත් ධර්මය කියා දුන්නා, විග්‍රහ කළා, විස්තර කළා. මේ විස්තර කළාට පස්සේයි කොණ්ඩඤ්ඤ බමුණගේ මේ අභිඥාලාභී ඉර්ෂිවරයාගේ තිබුණු මලකඩ තට්ටු තුන කැඩුවේ. විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදි. ඒ අනුව මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණා. එතකොට විරජං වීතමලං කියන්නේ මොකද්ද? අර රජස් මල තට්ටු තුන. මේ මලකඩ තට්ටු තුන එහෙමම තිබුණා. අර අභිඥාලාභී ධානලාභී ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් ඉර්ෂිවරයාගේ අවුරුදු 35ක් ධානලාභියෙක් අභිඥාලාභියෙක් වශයෙන් හිටියා. මලකඩ තට්ටු තුන කැඩුවද? නැහැ. කඩන්න පුළුවන් කමක් ලැබුණා. හැබැයි බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා මේ කරුණු ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියලා තියෙන, අනත්ත ලක්ෂණ සූත්‍රයේ කියලා තියෙන කරුණු පැහැදිලි කළාම, කියා දුන්නාම දැන් මේ පිරිසට මේ කියා දෙනවා වගේ ඔය හැම කෙනෙක්ගේම මලකඩ තට්ටු තුන ඔහොමම තියෙනවා. අභිඥාලාභී නොවුනට හැම කෙනෙක්ගේම මලකඩ තට්ටු තුන දවස ගානේ මලකඩ බැඳිනවා. දැන් තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, රාගයෙන්, මානයෙන් කටයුතු කරන හැම මොහොතකම මොකද වෙන්නේ? තමන්ගේ මනස මලකඩ තට්ටුවක් අලුතෙන් හැදෙනවා. අර කාය කායනුපස්සනාව වේදෙනවා නම් ඒ අලුතෙන් හැදෙන මලකඩ තට්ටුව දැන් හැදෙන්නේ, හැදීම නවත්වනවා. අනුසය න අනුසයති කරනවා. එයානු මොකද වෙන්නේ? මලකඩ තට්ටුව තියෙන්නේ දවස් ගානයි. ඒ අලුතෙන් මලකඩ තට්ටුව හැදෙන්නේ නැත්නම් මලකඩ තට්ටුව කඩලා යනවා, ගෙවිලා යනවා. සමුදේ ධම්මාව වාය ධම්මා. ඒක ධර්මතාවයක්. සබ්බේ ධම්මා අනත්තාති. කිසිසේත් මේ කිසිම දෙයක් එක ආකාරයට පවතින්නේ. සමුදේ වූ මොහොතේ පටන්ම වැය වෙලා ගෙවිලා ඉවර වෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, මට පැහැදිලි කරගන්න ඕනේ සං සහ විඥානයේ අතර තියෙන සම්බන්ධතාවය.
මොකද්ද?
සං සහ විඥානයේ අතර තියෙන සම්බන්ධතාවය, ඒ ගැන විස්තරයක් මට දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්ස.
සං සං කියන වචනේ
සං
විතරක් නෙමෙයි, සංකාර, සංචේතන, සම්භවං, සම්භූතං. දැන් සං කියන්නේ රාගයෙන්, සංකාර කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කරනවා නම් ඒක සංකාර. චේතනාව සංචේතනාවක් නම් රාග චේතනාවක් ද්වේෂ චේතනාවක් චෛතසික චිත්ත වීති දුවන්නේ රාගය ද්වේෂය මෝහය. ඒක සංචේතනාව. ඒ වගේම සම්භවං මේ බිහි කිරීමක් අලුත් ශක්තියක් බිහි කරනවා නම් සම්භවං සම්භූතං සම්පස්ස සං තියෙන හැම තැනකම අලුතෙන් සම්බන්ධතාවයක් ඉදිරියේදී සකස් කරන කරන්න කරන්නට කරන කියන හිතන සියලුම දේ සංකාර. සංසාරයි සංසාරයි කියන්නේ රාගය ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කිරීම සාරයි වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි මිහිරි කියන එක. සංදර්ශන කියන්නේ මොකද්ද? සංචේතනා සංදර්ශන සංචාර සංගීත සම්මාන සං එන හැම තැනකම රාගය ද්වේෂය මෝහය කියන තුන තමා සං. ඒකෙන් කරන කියන හිතන සියලු දේ සංකාර. චේතනාව රාගය ද්වේෂය මෝහය නම් කාම විතක්ක විචාර ව්‍යාපාද සංචේතන. සම්භූතං සම්භවං සංකාර සම්මාන ඔය තියෙන සංචේතනා සංකල්පනා මේ සියලු දේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පැවැත්ම පවත්වාගෙන යන්න සමුදය බිහි කරන්න අලුතෙන් කරන කියන හිතන එකතු කරන්නේ යමක් කරන දේ සංකාර. ඒ සං තේරුම් ගත්තට පස්සේ ඒ සං නිසා තමයි විඥාන ශක්තියක් අලුතෙන් උපදින්නේ. අර කායේ කාය කරන්නේ චක්කු කාය රූපකායට පටිච්චවීම නිසා චක්කු විඥාන කාය ඒ අනුව සම්භවං කියන අලුත්ත්වය සමුදේ බිහි වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. මේක තමයි පටිච්ච සමුප්පාද විග්‍රහය. බුදුහාමුදුරුව දිගටම මේ විග්‍රහ කරලා තියෙනවා. සං තේරුම් නොගෙන ධම්මෝ සංදිත්තිකෝ නොවි සංකාර වලින් මිදී නිදහස් වෙලා විසංකාර කරන්න බෑ. සංකාර විසංකාර කරන්න ඕන. සංචේතන විසං කරන්න ඕන. සංවට්ට විවට්ට කරන්න ඕන. සන්ධි විසන්ධි කරන්න ඕන. සං තේරුම් ගත්තේ නැත්නම් සන්ධි විසන්ධි කරන්න බෑ. සංකාර විසංකාර කරන්න බෑ. සමුදය නිරෝධ කරන්න පුළුවන් කමක් නැහැ. සංවට්ටය විවට්ට කරන්න බෑ. මේ විවට්ටේ ඥාන තියෙනවා බුද්ධ දේශනාවේ තෙසත්තෑ ඥාන වලින් ඥාන අටක් තියෙනවා විවට්ටේ ඥාන. වටය විවට්ට විවට්ට කියන්නේ වටේ උදුරා ගලවා කපා වටෙන් වට තුනෙන් මිදී නිදහස් වෙනවා. අර මලකඩ වට තුන තමයි තියෙන්නේ. කට තුනක් තියෙනවා. වට තුනක් හදාගෙන. ඒ වටේ හදාගත්ත වටේ ඇතුළට වෙලා මැද කකා ඉන්න එක තමයි පෘථග්ජන ගතිය. කොහොමද මේ වටේ? ඒ වටේ තමයි සාර. ඇතුළේ හොඳට කණ්ඩ තියෙනවා ඔහේ කකා ඉන්නවා. වටේට හිර වෙලා අහුවෙලා ඉතින් අර වටෙන් ගැලවෙලා විදී නිදහස් වෙන්න බෑ. මොකද්ද වටේ? තමන්ම හදාගත්ත රාග වටේ, මලකට තට්ටුව, ද්වේෂ වටේ, මෝහ වටේ. වෙන මොනවත් නැහැ වට. ඒ වට විවට කරන්න ඕන. සංකාර විසංකාර කිරීමෙන්, සංචේතනා විසංචේතනා කිරීමෙන්, ඒ වගේම සන්ධි විසන්ධි කිරීමෙන් මේ සංවට්ටයෙන් ගැලවිලා විවට්ටේ ඥානය ලබන්න පුළුවන්.
අවසරයි ස්වාමීනි. මට පැහැදිලි නැහැ රාග ද්වේෂ මෝහ හිතට එන අහිං කරන්න ඕනේ අවස්ථාව මොන අවස්ථාවද කියලා.
දැන් අවස්ථාව මෙන්න මේ අවස්ථාව. අපි උදාහරණයක් දෙමුකෝ. අපිට කේක් කෑල්ලක් දෙනවා කණ්ඩ. කේක් කෑල්ලක් දෙනවා කවුරු හරි දැන් මෙතන ඉන්න කෙනෙකුට හෝ ඒගොල්ලෝ ඔයා ගෙදරකට යනවා කියමුකෝ. ගෙදරකට ගියාම ඔයාට කේක් කෑල්ලක් දෙනවා කණ්ඩ. ඒ බාර දුන්න තමන්ට ඔෆර් කරපු කේක් කෑල්ල කෑම කිසිසේත්ම වරදක් නෙමෙයි. ඒක තණ්හාවක් ඇති වෙන දෙයක් නෙමෙයි. අපි කේක් කෑල්ල කෑම එක කටක්. කටක් කාපු ගමන්ම අපි කරන්නේ මොකද? පෘථග්ජන පුද්ගලයෝ හැටියට මේ ජීවිත කාලයේ තුල කෑව අතීතයේ කෑව සියලු කේක් එක්කල මේ කේක් කෑල්ල සංසන්දනය කරලා මනිනවා. නැද්ද වුද? මැනලා මේ කේක් කෑල්ල රස නම් මේකේ කියලා අරකට වඩා රස නම් මේකට රාගයක් ඇති වෙනවද කැමැත්තක් ඇති වෙනවද ප්‍රියමනාපයක් ඇති වෙනවද නැද්ද ඇති වුණ ගමන් දැන් ඊගාවට මේ කේක් කෑල්ල කොහෙන්ද ගත්තේ මොනවද දාලා හැදුවේ හෙටත් කේක් කෑල්ලක් ගන්න පුළුවන් වෙයිද තව දෙවෙනි කේක් කෑල්ලකුත් ගන්න පුළුවන් වෙයිද අපේ ළමයින්ටත් දෙන්න පුළුවන් වෙයිද මේක කොහෙන්ද ගත්තේ කීයේද මේ වගේ දහසක් අරමුණු දිගේ චිත්ත වීති දිගේ යන්නවද රවුම් ගහනවද රෝද ගහනවද නැද්ද අන්නේ රෝද ගැහිම පුළුවන් නම් නවත්තන්න කේක් කෑල්ල කෑම වරදක් නෙමෙයි වරද මොකද්ද අර චිත්ත වීති දිගේ රවුම් ගහලා මේක උපාදානීය කරගන්නට මේකට රාගයක් ඇති කරගන්නට මේ කේක් කෑල්ල නැවත නැවතත් කෑමේ කැමැත්තක් ආසාවක් ආස්වාදනයක් ලබන්නට තියෙන ක්‍රියාකාරකම තමයි රෝධ ගැහීම. මේ රෝධ තමයි නිරෝධ කළ යුත්තේ. දැන් අපි මේක මේ කේක් කෑල්ලට වඩා තව එකක් ගමුකෝ. මේක තේරුම් ගත යුතුයි මෙතනින් එහාට යන්න බෑ තේරුම් නොගෙන. අපි පාර යනවා. දැන් ඔන්න අපි හිතමුකෝ අපි මේ මේ සල්ලිත් අරගෙන මල්ලකුත් අරගෙන කඩේ යනවා එළවලු ගේන. යනකොට මේ යන පාරේ තියෙනවා ඇඳුම් කඩයක්. ඇඳුම් කඩේ ෂෝකේස් එකේ තියෙනවා එක පාට ඇහැ ගැටුණ ලස්සන ඇඳුමක්. මේ ඇඳුම එක පාට අපි දැක්කා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා. වේදනාවක් ආවා. එක පාට වේගයක් වේදනාවක් ආවා. හොඳ ලස්සන ඇඳුමක්. දැන් අර කඩේම දැන් තාවකාලිකව අත්තර දාලා දැන් ඇතුළට ගිහිල්ලා සමහර විට මේ ඇඳුම අල්ලලා බලනවා. හොඳයි. කැමැත්තක් රවුම් ගන්නවා මේක මේ වගේ මේ මඟුල් ගෙදරකට යන්න හොඳයි අර එහෙ යන්න හොඳයි මේ හොඳයි දැන් අර ඔක්කොම මතක කඩයම එළවලු ගැනීම නවත්තලා දැන් මේ ඇඳුම ගන්න මොකද වෙන්නේ දැන් මොකද උනේ දැන් වැරදි විදිහට මැන්නේ නැද්ද දැන් මේ ඇඳුමට රාගයක් ආවේ නැද්ද ඉතින් ඒ යන ගමන දැන් අත්තරියා දැන් වෙන වැඩක් කරේ දැන් මේ වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් අර වර්තමාන මොහොතේ තමන් කරන කියන හිතන දේ දැන් අපි මේක ඇඳුම දැක්කට අර කඩේ තියෙන ඇඳුම දැක්කට ඒක වරදක් නැහැ. ඒක දකින්න ඕන. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි වරද තියෙන්නේ. වරද තියෙන්නේ මොකද? අර ගමන යෑම නවත්තලා අපි අර වෙන වැඩකට ඒ මොහොතේන කරන්න ඕන අර පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය නැහැ. පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය 21 වරක් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙනවා. පච්චුප්පට්ඨිතා හෝති කියන්නේ පච්චුප්පන්න කියන්නේ මොකද්ද? වර්තමාන මොහොතේ අපි කළ යුතු දේ කරණීය ධර්ම කරන්න ඕන අකරණීය ධර්ම නොකරන්න. අපි දැන් මේ කඩේ යන්නේ එළවලු ගේන්න වෙන්න පුළුවන්. තව වෙන වැඩකට වෙන්න පුළුවන්. නමුත් ඒක අත්තර දාලා මේ වැඩේ කළොත් අර වැරදි රෝධ ගැසීමක් නිසා හන්දන්දරි කිරීමයි වැරදි චේතනාවක් නිසා අපි නොකළ යුතු දෙයක් අකරණීය ධර්මයක් කරනවා කරණීය ධර්මය කරන්නේ නැහැ.
ස්වාමීන් වහන්සේ ද්වේෂයක් ඇති වෙන අවස්ථාවේදී ඒක කපා හරින්න ඕනේ කොයි වෙලේද කියන එක?
ද්වේෂයක් දැන් ද්වේෂයක් කියන්නේ දෙවෙනි වේෂය. දැන් අපි ඇහෙන් රූපයක් දැක්කහම ඒක අපිට නොගැලපෙනවන නොපෑහෙනවන නොසීහෙනවන අපි ඒකට ප්‍රියමනාපකමක් නැන්නම් එතෙන්දි මොකද්ද තාම ද්වේෂයක් ඇති වුණේ නැහැ. දැන් අපිට නොගැලපෙන දෙයක් ඇහැට රූපය කනට ශබ්දය අපි දැන් එකපාරට කන වහගන්නවා. කනට ශබ්දයක් අහම ඒක නාය වහගන්නවා. මේ මේ මේවා ස්වභාවික දේවල්. ඉතින් ඒක නිසා අපි ඉවසලා විමසලා මේ වෙලාවේ අපි ද්වේෂයක් දෙවෙනි වේෂයක් හිත කිලුටු කර ගැනීමක් කළු කර ගැනීමක් අඳුරු කර ගැනීමක් නොවුනොත් අපිට එක එකයි ඒ එක පැත්තක්. ඒ මොකද්ද? පාන. ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකද? ආන කරන්න ඕන. මොකද්ද? අපි මෛත්‍රිය අර ද්වේෂයක් නම් වැරදි වේගයක් වේදනාවක් නම් එන්නේ එන්නේ තාම ආවි නෑ. අපි ලං ඒ වේගේ පාලනය කළා යදිදන් සබ්බ සංඛාර සමතු හිත සමතේටපත් කළා මෛත්‍රිය එතෙන්ට ගන්න ඕන ඒ මොහොතේ එතකොට අර තරහ කියන වේගය වේදනාව ආවේගෙ එන්න යාවේ. හැබැයි ඒක එන්න ඉස්සෙල්ලා අපි මෛත්‍රිය කියන සිසිල් දියෙන් අරක තෙමලා ඉවසලා විමසලා සම්පූර්ණයෙන්ම හිත කළු වෙන එක අඳුරු වෙන එක කිලුටු වෙන එක නවත්තලා හේ වෙනුවට පිරිසිදු කරගත්තා. මේක හෙට සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ මේ පිළිබඳව ධම්මපරියායක් විග්‍රහ කරනවා. මේක තේරුම් ගත යුතුයි. එතකොට දැන් අපිට මේ ඇහෙන් බලන බොහෝ දේවල් අපිට අප්‍රියයි, අමිහිරි, නොකමැති, ගැළපෙන්නේ නැහැ. ඒක ලෝක ස්වභාව ධර්මයක්. ඒ වගේම අපිට ගැළපෙන දේවලුත් තියෙනවා. ඒවා ප්‍රියයි මනාපයි. ඒ ගැළපෙන දේ ප්‍රියයි මනාපයි කියලා ඒක උපාදානය කර ගැනීමත් වැරදි. ඒකට අභිජ්ජා කියන දැඩි කැමැත්තෙන් ඒක නිච්ච කර ගැනීමත් වැරදි. අර නොගැළපෙන නොපෑහෙන දෙයට තරහ වෛර ක්‍රෝධ කළා ඒකට ගැටීමත් වැරදි. ඒ ගැටීමයි ඇලීමයි ඇති වෙන්නට මුල් වෙන්නේ මොකද්ද? එකක් මුල් වෙනවා. මොකද්ද මුල් වෙන්නේ? තමන්ගේ කෝදුවෙන් මිම්මෙන් මානෙන් මේවා මනිනවා. කාගේ කෝදුවෙන් මිම්මෙන්ද මානෙන්ද මනින්නේ? තමන් හදාගත්ත මානියක් තියෙනවා. හැම කෙනෙක්ම පෘථග්ජන පුද්ගලයෙක් තමන්ගේ කෝදුවක් හදාගෙන තියෙනවා. දැන් දූරියන් ගම්මුකෝ අපි. දැන් දෙන්නෙක් යනවා. මහත්යයි නෝනයි. මහත්යයා කෝදුවක් හදාගෙන තියෙනවා දූරියන් අමෘතය වගේ ප්‍රියයි. නෝන කෝදුවක් හදාගෙන තියෙනවා ඒ දූරියන්ම වමන යන තරම් අප්‍රියයි අමිහිරි. හිතන්නවත් හිතන කොටත් සුවඳ එන කොටත් වමන යන. මේ කාගෙද කෝදුව? දූරියන් ගෙඩියට දැන් දෙන්නම අර මහත්යයා දූරියන් ගෙඩියට බොහොම ප්‍රියමනාප බවෙන් දූරියන් හොඳයි රසයි ප්‍රියයි මනාපයි. නෝන දූරියන් පෙන්වන්න බැරි තරම් තරහයි වෛරයි ක්‍රෝධයයි. මේ දූරියන් ගෙඩිය වරදක්ද? දැන් අර පෘථග්ජන පුද්ගලයාගේ නොදන්නාකම අඥානකම නිසා අර අහිංසක දූරියන් ගෙඩියටයි මේ ඔක්කොම කරදර. කාගෙද වරද? කාගෙද වරද? කාගෙද මිම්ම වැරදි? කාගෙද මානය කෝදුව වැරදි? කවු ඒ තමන්ගේ කෝදුව මිම්ම වැරදි කෝදුව හරිගස්ස ගන්න පුළුවන් අනුන්ටද තමන්ටද? මේ තමන්ගේ වැරදි දේ තමන්ට නොදැනීම තමා දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. දැන් ඔය දූරියන් ගෙඩියට වගේම අපි හිතමු දැන් ගෙවල් මේ ළඟ අහසල පහල ගෙවල් තියෙනවා. ගෙවල් පේළියට ගෙවල් තුනක් තියෙනවා කියමුකෝ. දැන් අපි දැන් මෙහා පැත්තේ ගෙයක් තියෙනවා. අපි හිතනවා ඒ ගෙදර ඉන්නේ අපේ මිත්‍රයෝ යාළුවෝ යම් ආකාරයක අපිට යහපත් මිත්‍රයෝ කියලා. මේ පැත්තේ ගෙදර ඉන්නවා ඒ ගෙදර යයි ඉන්නවා අපිට තරහකාරයෝ වෛරකාරයෝ. මේ කාගෙද මේ මැනීම? තමන් මානයක් හදාගෙන අරගොල්ලෝ යාළුවෝ මේගොල්ලෝ තරහකාරයෝ. සමහර විට ඒ තරහකාරයෝ කියන මිනිස්සුන්ගේ කිසිම ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් නැති වෙන්න පුළුවන්. ඒ මිනිස්සු දහත කතා කරන්නේ නැහැ. එක්ක මේ වගේ ඇඟෑලුම් පවත්තන්න නැහැ වෙන්න පුළුවන්. අර යාළුවෝ කියන මිනිස්සු සමහර විටක මේ යාළු වෙලා තියෙන්නේ අයිතු ලාභය ප්‍රයෝජනයක් තමන්ට ගන්න වෙන්න පුළුවන්. එතකොට මේ තමන්ගේ මැනීම තමයි අර යාළුවෝ මේ තරහකාර. අර දූරයන් ගෙඩිය වගේම තමයි. මේ තමන්ගේ මානයෙන් තමයි සියලු පෘථග්ජන මිනිස්සු කෝදුවක් හදාගෙන, මිම්මක් හදාගෙන, මානයක් හදාගෙන. මොකද්ද මේ මානය? මේකට බුද්ධ දේශනාවේ වචනයක් කිව්වා. මොකද්ද මේ වචනේ? පිරි අපිරි, ප්‍රිය අප්‍රිය, වෙන මොකක්වත් නෙමෙයි. මේ ප්‍රිය අප්‍රිය තමයි පෘථග්ජන පුද්ගලයාගේ කෝදුව. හැම තිස්සෙම හැම දෙයකටම ඇහෙගන්න රූපය එක ප්‍රියයි එක අප්‍රියයි. දියෙන් ගන්න රස ප්‍රියයි අප්‍රියයි. කණෙන් ගන්න ශබ්දය ප්‍රියයි අප්‍රියයි. නාසයෙන් ගන්න ගඳ සුවඳ ප්‍රියයි අප්‍රියයි. මනසට එන විතක්ක විචාර ප්‍රියයි අප්‍රියයි. මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට හයට මේන අරමුණු ආරම්මන එක්ක ප්‍රියයි එක්ක අප්‍රියයි. මේ දෙක නිසා තමයි මේ පැවැත්ම, මේ රාගය ද්වේෂය මෝහය සියලු දේ දිගින් දිගටම අර අනුසය හැටියට අර වේගයක් අර කායේ කාය සියලු දේ පවතින. මේක තේරුම් ගත යුතු දෙයක්. දැන් මේක බුදුහාමුදුරුවෝ පැහැදිලිව මේ දේශනා කළා. මේ ඔක්කොම මේ ත්‍රිපිටකය පරිවර්තකයෝ මේ විනාශ කළා කෑවා මේ ධර්මයේ නිවන පාර වැහුවා ගල් දාලා. කොහොමද? බුදුහාමුදුරුවෝ දැන් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රයේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ මේ සියලු සූත්‍රවල බුදුහාමුදුරුවෝ වචන හතරක් විග්‍රහ කළා. මොකද්ද වචන හතර? දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දුක්ඛ ඥානෙ දුක්ඛේ ඥාන කොහොමද විග්‍රහ කළේ? දුක්ඛ අරිය සත්‍ය ඉදංකෝ පන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මොකද්ද වචන හතර? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දැන් ඔය වචන දැන් මුල්ලෙම තියෙනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා. ඔක කොහොමද පරිවර්තනය කරලා තියෙන්නේ ත්‍රිපිටකේ? ඔකේ තියෙන්නේ ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි කියලා තමයි ත්‍රිපිටකේ අද සිංහල භාෂාවේ ළමයින්ට උගන්වන්නේ දහම් පාසල් උගන්වන්නේ මේ සියලු දෙනාට උගන්වලා තියෙන්නේ. ඔක හරියද? ඔක වැරදි. සම්පූර්ණයෙන්ම සාමුලිම ඔතන තමයි මුලම. මුලම තේන්නේ මොකද්ද? ඕක. ඔය වචනේ තමයි වෙනස් කළේ. අර පියනු අටක් තියෙනවා. පියනු අටම කපලා දැම්මා. හොඳට බලන්න. දැන් අපි ගම්කෝ එකක් මරණම්පි දුක්ඛා. මරණය දුකද? නෑ. ප්‍රභාකරන් මහත්මයා එහෙනම් මිනිස්සු අපුඩි ගහුවේ මොකටද? කිරිබත් කෑවේ මොකටද? පෙළපාල් ගියේ මොකටද? රතිඤ්ඤපත්තු කළේ මොකටද? දැන් මරණය දුකක් වෙන්නේ අද මිනිස්සු ලක්ෂයක් විතර මැරෙන්නේ නැති මේ ලෝකේ. එහෙනම් ඔය එක්කෙනෙකුට හරි දුක වෙන්න එපා. ඒක නෙමේ දුක. දුක මොකද්ද? තමන්ට ප්‍රිය වූ තමන්ට සම්බන්ධයක් තියෙන තමන්ගේ පවුලේ තමන්ගේ හිතවතෙක් මිය පරලොව ගියොත් දුකයි. මරණම් පි දුක්ඛා. අපි ප්‍රිය අප්‍රිය නිසයි දුක හේතු වෙන්නේ. ප්‍රියකම තියෙන තාක්කල් යම්පි ඉච්ඡන් නලබති. ඒ ප්‍රියදේ ප්‍රිය ආකාරයට සිදු නොවන තාක්කල් දුකයි. අප්‍රිය දෙයක් මරණයටපත් වුණාට නැති වුණාට විනාශ වුණාට කිසි කෙනෙකුට දුකක් නැහැ. සැපක් සොම්නසක් සුවයක් සාහනයක් සැපතක් තියෙන. මේ මෙතන තියෙන්නේ මොකද්ද? මේ අර දුක්ඛ ඥානය දුක්ඛේ ඥානය හැටියට බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙන්නේ ප්‍රිය අප්‍රිය කියන වචන දෙක. ඒක තමයි හේතුව. ඒ හේතුව නිසා ඇතිවන ඵලයයි දුක. හේතුව කාගාවද තියෙන්නේ? තමන් ගාව. තමන්ගේ හිතේ ප්‍රිය අප්‍රිය බව. මේ දෙක අර පරිවර්තකයාගේ පරිවර්තනය නිසා දැන් සියලු මිනිස්සුන්ට ළමයින්ට උගන්වනවා ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි. බුද්ධ දේශනාව හරිද? බුද්ධ දේශනාව එහෙම කා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා නැති සම්පූර්ණ අපබ්‍රංශ අද්භූත අභව්‍ය දේවල් පරිවර්තක හැටියට මේ ත්‍රිපිටකය තියෙන්නේ. වෙන කොහෙන්නේ මේ? අද හාමුදුරුවෝ ගුවන් විදුලිය අහලා බලන්නකෝ. අදත් මේ ලංකාවේ ධර්ම දේශනාව තියෙනවා. දැන් ඔය ගුවන් විදුලි වල නොයෙකුත් චැනල් වල බෞද්ධයා හැම තැනම ඔය දවස ගානෙම කියනවා ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධි. බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මෙහෙම එකක්. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ තමන්ගේ හිතේ හැටියන මිම්මක් නිසා මැනීම වැරදි නිසා මේ ප්‍රිය නම් ඒ ප්‍රිය දේ ඒ ප්‍රිය ආකාරයෙන් දිගටම පවත්වන්න බෑ. ඒක වෙනස් වෙනවා. ඒක නිච්ච නැහැ. ඒක විපරිණාමයට පත් වෙනවා. ඒක අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ නිසා දුකට පත් වෙනවා. මේක මේ ධර්මතාවය ස්වභාව ධර්මයක්. මේක තේරුම් නොගත්ත පස්සේ කාලයක පරිවර්තකයෝ මුළු බුද්ධ දේශනාවම සහ මුලින්ම මිනිහෙකුට නිවන් මඟ වහන්න මේ පරිවර්තනය හේතු වුණා. මේ පියනු අටක් තියෙනවා උතන. ජාති පිදුක්කා, ජරා පිදුක්කා, ව්‍යාධි පිදුක්කා, මරණම් පිදුක්කා පියනු අටක් තියෙනවා. පිරි අපිරි. ඊට පස්සේ තියෙනවා මේක විග්‍රහ කළා දෙපැත්ත. පියෙහි විපයෝග, අපියෙහි සම්පයෝග. ඔය තියෙන දෙපැත්ත. ඒ දෙකයි දුක. එතකොට ප්‍රියාප්‍රිය තමා මෙතන මේ දෙපැත්ත. තමන්ගේ වැරදි මිම්ම. මේක නිසා මේක මේක තේරුම් ගත්තොත් ඕනෙම කෙනෙකුට පුළුවන් පිරි සිඳ යමක් දකින්න. පිරි සිඳිනවා කියන්නේ මොකද? පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති කියලා මේ දුක්ඛාරිය සත්‍යය විග්‍රහ කරලා තියෙනවා. මොකද්ද පරිඤ්ඤාතං පරිඤ්ඤය කියන්නේ? පිරි සිඳ දකින්නවා. ඒකේ තේරුම මොකද? පිරි අපිරි දෙකම සිඳින්න ඕන. උපේක්ඛාසිතක් ඇති කරගත්තොත් පිරි අපිරි දෙකම සිඳ යමක් දිහා බලන්න පුළුවන්. පිරි සිඳ දකින්නවා කියන්නේ මේක. හැම පෘථග්ජන පුද්ගලයෙක්ම තමන්ගේ කෝධුව මිම්ම මානය පාවිච්චි කරලා යමක් දෙස බලනවා නම් එක්ක පිරි ප්‍රිය සිතකින් එක්ක අප්‍රිය සිතක් තමන් හදාගන්නවා. ඒක රාගය ද්වේෂය මෝහය තුනම එකවරම ඒ මොහොතේම උපදින වැරදි දැකීම වැරදි දැනීම. මේක මේක මේ පිරි සිඳ දකින්නවා කියන එක තමයි චතුරාර්ය සත්‍යයේ පළවෙනි අවශ්‍යතාවය. මේක තමන්ගේ හිතේ තියෙන දැන් දෙන්නෙක් ඉන්නවා මහත්යයි නෝනා. දෙන්නගේ ප්‍රිය එකද? දෙකක්. එතකොට ඒ කවුද හදාගත්තේ කෝදුව? තම තමන් විසින්. ඒක නිසා මේ මිනිස්සු මේ කෝදු හදාගෙන මානයන් හදාගෙන මාන කියන්නේ ඔය කෝදුව මිම්ම මානය. ඒකෙන් තමයි මනින්නේ. ඒක තමයි දාන්නේ හැමතිස්සෙම. තමන්ගේ කෝදුව දාලා තමයි මනින්න පුරුදු වෙලා තියෙන්නේ. මේක තමයි ප්‍රියාප්‍රිය කියන කෝදුව. ඒකමයි පෘථග්ජන පෘථග්ජන පුද්ගලයෙක් උනේ තමන්ගේ මිම්මෙන් කෝදුවෙන් සියලු දේ මනින පුද්ගලයාත් පෘථග්ජන පුද්ගලයා. අර පොතු තුනම ජනිත කරවන්නේ අඳුරු තුනම රාග අඳුර ද්වේෂ අඳුර මෝහ තුනම ජනිත කරවන්නේ අලුතෙන් උපදවන්නේ අර කෙලෙස් තට්ටු මලකඩ තට්ටු තුන ඔය ප්‍රියාප්‍රිය ආකාරයට තමන්ගේ මිම්ම දාලා කෝදුව දාලා එකට කියන මානිය. මේ මානේ මිම්ම නිසා තමයි මේ සියලු දේ වැරදි විදිහට මනින්නේ පුරුදු වෙලා පුහුණු වෙලා තියෙන්නේ. ඒක තමයි පැවැත්ම.
අසරයි ස්වාමීන් වහන්සේ, එක්තරා පොතක මම ස්වාමීන් වහන්සේ දැක්කා මේ කායගත සති භාවනාව කියලා. මේ ශරීරය සම්බන්ධව, ඒ කියන්නේ කය ඒ පිළිකුල් භාවය මෙනෙහි කරමින් කරන භාවනාවක්
කියලා. ඒක පිළිබඳව ඉස්සරහට කායගත සති සූත්‍රයත් පටික්කුල මනසිකාරයත් කායකායන පස්සනාවත් විග්‍රහ කරනවා. ඒ වෙලාවට තේරුම් ගන්න පුළුවන් මේක හරිද වැරදිද කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස, සසර ණය ගනුදෙනු වලින් මිදෙන්න.
ඇහෙන්නේ තේරෙන්නේ?
සසර ණය ගනුදෙනු වලින් මිදෙන්න.
ඈ
ණය ගනුදෙනු වලින් මිදෙන්න. අපි දැන් සම කමාවරගෙන
මෛත්‍රී කරලා
පුණ්‍ය අනුමෝදනාම කරලා ඒ විදියට කරන්නේ. දැන් මම කියමුකෝ, මම ණය වෙච්ච දේවල් ගෙවා දමන්න විතරද, නැත්නම් අනිත් අය දැන් අපිට ණය වුණ දේවල් ගෙවෙනවද?
ඔයාට පුළුවන් ද අනුන්ගේ ණය ගෙවන්න?
නැහැ, දැන් මේ අනිත් අය අපිට ණය වෙලා තියෙන දේ.
ඒක ඒක මෙහෙමයි. දැන් අනිත් අය ඕනේ ණය මෙදින්. දැන් ඔයාට අනිත් අය ණය නම් ඔයාට ඒව ණය කපලා හරින්න පුළුවන් බොල් ණය හැටියට.
ඒ නිසා අපේ සසර ගමන දිග්
වෙන්නේ නැහැ. අපේ ගමනට දැන් ඔයා කාට හරි ණය ගෙවලා තිනවා. එයා ණය ගෙවලා ඔයාගෙන් ණය මිදෙනවා මිසක ඔයාට ඒක බරක් නැහනේ. බයක් නැහනේ. නමුත් අද පෘථග්ජන මිනිස්සු අර අනුන්ට දුන්න ණයම ආපහු ගන්න බලාපොරොත්තුවක් අවශ්‍යතාවයක් තියෙනවනම් ඒක දැන් මෙතන තව වචන දෙකකින් මේ ධර්මතාවය විග්‍රහ කරලා තියෙනවා. යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන, අයිතිවාසිකම් බලාපොරොත්තු අත්හරින්න ඕන. දැන් අපි දරුවන්ට, අම්මලට, තාත්තලට, සහෝදරයන්ට, රජයට, මේ වගේ හැම තැනකටම අපේ තියෙනවා යුතුකමක් වගකීමක් ඉටු කරන්න. හැබැයි අපි යුතුකම් වගකීම් ඉටු කරන්නේ නැතුව ඓතිහාසිකම් බලාපොරොත්තු පමණක් තියාගෙන හිටියොත් ණය වෙනවද ණය මේරෙනවද? ණය වෙනවා. යුතුකම් වගකීම් ඉටු කරනවා නම් ණය මිදී නිදහස් වෙනවා. ඓතිහාසිකම් බලාපොරොත්තු අත්හරිනවා නම් ණය මිදී නිදහස් වෙනවා. මේ දෙකම ණය මිදී නිදහස් වෙන ක්‍රමයක්. ඒ නිසා දැන් යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන විශාල පාර්ශව කොටසක් ඉන්නවා. දැන් මේ හැම තැනම ගුරුවරු ශිෂ්‍යෝ මව් දෙමව්පියෝ දරුවෝ ඒ වගේම ඥාතීන්ට මිත්‍රයන්ට ශ්‍රාවකයන්ට දායකයන්ට තව නොයෙක් අයට යුතුකම් වගකීම් ඉටු කරන්න පුරුදු කරන සමාජයක් තියෙනවා නම් එතෙන්දී ණය වෙන්නේ නැහැ. යුතුකම් වගකීම් ඉටු නොකර ඓතිහාසිකම් බලාපොරොත්තු පමණක් තියාගෙන හිටියනම් අලුතෙන් හැම මොහොතකම අලුතෙන් ණය වෙනවා. අලුතෙන් ණය ගවන්න වෙනවා. ඒ නිසා ඒ අනුව යුතුකම් වගකීම් ඉටු කරන හැම මොහොතකම ණයෙන් මිදී නිදහස් වෙනවා. ඓතිහාසිකම් බලාපොරොත්තු පමණක් තියාගෙන වැඩ කරනවා නම් අලුතෙන් ණය වෙනවා. අර අම්මා කෙනෙක් කවියක් කිව්වනේ, මැනලද පුතේ කිරි දුන්නේ මම නුඹට ගන්දෝ නොගන්දෝ කියලා හිතුණා. අර අම්මා යුතුකම් වගකීම් ඉටු කරපු අම්ම කෙනෙක්ද? නෑ. කාගේද වරද? අම්මගේ. ඇයි? අම්මා දරුවට උගන්වලා නෑ යුතුකම් වගකීම්. දැන් අම්මා අඳෝනා දෙනවා. හොඳට කල්පනා කරන්න කාගේද වරද කියලා. නමුත් මේක නියම බුද්ධ ධර්මයට අනුව බොහොම වැදගත් මේ කතාන්දරයක් කියන කවියා. අම්මා ඔය දරුවට පොඩි කාලේ ඉඳන් යුතුකම් වගකීම් ඉටු කරන්න ඉගැන්නුවා නම් අර අම්මට හිඟාකකා ගෙදර වීල්ලන්න යන්න ඕනේ නැහැ. ඇයි? දරුවා යුතුකම් වගකීම් ඉටු කරනවා. අම්මා යුතුකම් වගකීම් ඉටු කළා නැහැ. දැන් අම්මා ඉල්ලන්න යනවා, හිඟා ගන්න යනවා. දැන් මේ අද සමාජයේ බොහෝ අම්මල තාත්තලා ඔය දූදරු සම්බන්ධතා ඔකම තමයි තියෙන්නේ. අම්මලා පොඩි කාලේ මේ දරුවන්ට මේ යුතුකම් වගකීම් ඉටු කරන්නේ නැතුව ඓතිහාසිකම් බලාපොරොත්තු ලබා ගන්න විතරයි අර මේ දරුවව හොඳ දොස්තර කෙනෙක් කරන්න, සල්ලිකාරයෙක් කරන්න, එහෙම නැත්නම් උගතෙක් කරන්න, පණ්ඩිතයෙක් කරන්න, මහාචාර්යකරෙක් කරන්න තමයි අම්මල තාත්තලා අර ඓතිහාසිකම් බලාපොරොත්තු ඇතුව වැඩ කළේ. යුතුකම් වගකීම් ඉටු කරනවා කියන්නේ ධර්මය, මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව, හොඳ නරක හේතුඵල ධර්මය ඉගැන්වීම. ඒව කරලා නැහැ. ඒව කරන්නේ නැතුව සල්ලිකාරයෙක් කරන්න, ධනවතෙක් කරන්න, උගතෙක් කරන්න කටයුතු කළාට ඒවා ඓතිහාසිකම් බලාපොරොත්තු. ඒවා කොයි මොහොතේවා අනිත් පැත්ත කණපිට ගහලා ආපහු බූමරංගයක් වගේ Tamanට මේනවා. ඒක තමයි රම්මටත් උනේ.
ගරු ස්වාමීන් වහන්ස, රාග ගතිය, දේශ ගතිය, මෝහ ගතිය නිවන් මඟ වසනවා. පුරුදු තුලින් කොහොමද නිවන් මඟ පුරුදු තිබෙනම් මේක කොහොමද නිවන්?
පුරුදු වර්ග දෙකක් තියෙනවා. මොකද්ද පුරුදු වර්ග දෙක? එකක් ගති පුරුදු, අනික හුරු පුරුදු. දැන් අර නිවන් මගට අරහතුන් වහන්සේට හුරු පුරුදු තියෙනවද නැද්ද? අර වක්කරෙන් පැන්නේ මොකද? අර අරහතුන් වහන්සේ. ඒක හුරු පුරුද්ද. ඒක ගති පුරුද්දක් නෙමෙයි. ගති පුරුදු තියෙන්නේ තුනයි. මොකද්ද ගති තුන? රාග ගතිය, ද්වේෂ ගතිය, එහෙම නැත්නම් ප්‍රිය දෙයට ඇලෙන ගතිය රාග ගතිය, අප්‍රිය දෙයට ගැටෙන ගතිය ද්වේෂ ගතිය, ප්‍රියාප්‍රිය අතර මනින ගතිය, සංසන්දනය කරන ගතිය, මෝහ ගතිය, මාන ගතිය. මේ තුන තමයි ගති පුරුදු තුන. ඒකනි කියේ රාගක්කයෝ නිබ්බාණං, ද්වේෂක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං. හුරු පුරුදු අයින් කරන්න ඕනේ නැහැ. දැන් අරහතුන් වහන්සේත් අත හොදලා නෙමේද මේ දානි වළඳන්නේ? ඒක හුරු පුරුද්දක්ද ගති පුරුද්දක්ද? ඒක හුරු පුරුද්දක්. ඒ වගේම මේ නොයෙකුත් දේවල් හැම මිනිහෙක්ම කරන්නේ මේ සමාජයේ ජීවත් වෙනකොට යහපත් ජීවත් වෙන්න අවශ්‍ය පුරුදු තියෙන ඒවා හුරු පුරුදු. ගති පුරුදු නෙමෙයි. ගති පුරුදු තමයි වැඩි දේවල්. පුරුදු තියෙන්න ඕන. තීනි සුචරිතයේ යෙදෙන්න පුරුදු හුරු පුරුදු තියෙන්න ඕන. තීනි දුස්චරිතයේ යෙදෙන්න ගති පුරුදු නිසා.
අවසරයි ස්වාමීන් වහන්ස, රූප වේදනා සංඥා කියන තැනද අනුත්පාද නිරෝධය කරන්න ඕනේ?
මොකද්ද?
රූප වේදනා සංඥා කියන තැනද අනුත්පාද නිරෝධය කරන්න ඕනේ?
නෑ. සංකාර. රූප වේදනා සංඥා අරහතුන් වහන්සේට බුදුහාමුදුරන්ට සබ්බචිත්ත සාධාරණ. සංකාර නම නවත්තන්න ඕන. සං මේක වචන දෙකක්. සං එකක්, කාර එකක්. මේකෙන් සං කියන කොටස විසං කරන්න ඕන. කාර තියෙන්න ඕන.
එතකොට රූප වේදනා සංඥා ඇවිලා සංකාර වෙන ස්තන තමයි.
දැන් රූප වේදනා සංඥා උපයෝගී කරගෙන තමයි සංචේතනා පවත්වලා සංකාර කරලා සමුදේ බීම සම්බන්ධයක් ඇති වෙලා විඥාන ශක්තියක් උපදින ප්‍රයත්න පවත්වගෙන යන. සංකාර නොකළොත් රූප වේදනා සංඥා තිබුණට වේගයක් වේදනාවක් කියන්නේ නැහැ සංකාර නොකළොත්. සංකාර කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කිරීම. අපි ඒක අර පිරි අපිරි දෙකම සිඳලා කටයුතු කළොත් ඒ රූපේ දකින්න වේගයක් වේදනාවක් එනවා. වේදනාවට අපි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. සංඥාව තියෙනවා. නමුත් සංචේතනා පවත්වන්නේ නැහැ, සංකාර කරන්නේ නැහැ. සංවිසං කරනවා. සංදි විසන්දි කරනවා. සංවට්ට විවට්ට කරනවා. සමුදය එවලෙම එතනම නිරෝධ කරනවා. අනුපාද වශයෙන් සමුදය නිරෝධ වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, අනුපස්සනාවත් විපස්සනාවත් අතර වෙනස පහදා දෙන්න ස්වාමී.
දෙකක් තියෙනවා. දැන් විපස්සනා කියන්නේ හිතට එන අධ්‍යාත්මික වශයෙන් හිතට එන වැරදි දේ වෙන් කර කර අස්කිරීම විපස්සනා. අලුතෙන් හිතට එන අර වේගයක් වේදනාවක් අලුතෙන් මෙතෙක් නූපන් වේගයක් අලුතෙන් එන වේගය ප්‍රහාණය කිරීම අනුපස්සනා.
ස්වාමීන් වහන්ස, අනුසය විදිහට ආපු දෙයක් කපා ගහරින්න බැරුව ගියොත් අනුසය කපා හරින්න බැරි වුණොත් ඒක
අනුසය කපා හරින්න බැරි වුණොත් ආසය හැටියට ඒක ඇතුළට අරගෙන ඒක ආහාර කොට විඥාන ආහාර මනෝ සංචේතන ආහාර පස්ස සම්පස්ස ආහාර කබලින්කාර ආහාර හැටියට ඒක මේ පැවැත්ම පවත්වාගෙන යන්න උපකාර වන බව සකස් කරන ගති සකස් කරන දෙයක් බවට පත් වෙලා අර ආසය කාමාසය භවාසය දිත්‍යාසය අවිද්‍යාසය දිගටම නූපන් දේ උපදිනවා.
ඒ නැවත නැවත මේ
නැවත නැවත දිගින් දිගටම යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනි. යායන් තණ්හා පෝනෝ භවිකා පුන පුනා බවට නැවත නැවත යලි යලිත් මතු මතුත් ඒ බව ප්‍රභව වෙනවා. ඒ බව අලුතෙන් සකස් වෙනවා. ප්‍රභව කියන්නේ අලුතෙන් ඒ බවම ඒ ගතියම තමා තුළ සකස් වෙනවාට කියන ප්‍රභව. ඒක ධර්මතාවය. යේ ධම්මා හේතු පබ්බව. පබ්බව කියන්නේ ප්‍රභවය වෙනවා. ඒ හේතුවම ඒ ආකාරයෙන්ම තරහ අලුතෙන් සකස් වෙනකොට ආයි තරහ කියන ගතියම නැවත ප්‍රභවය වෙනවා. රාගය අලුතෙන් සකස් වෙනකොට රාගය කියන ගතියම අලුතෙන් ප්‍රභවය වෙනවා. මානෙ මොහේ මැනීම වැරදිසේ ආයි අලුතෙන් ප්‍රභවය වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, සංකාරයක් සමුදේ වීමට යන කාලයක
ඒක චිත්තක්ෂණයෙන් යම් කිසි කොටසක් වෙන්න පුළුවන්, 100න් එකක් 1000න් එකක් වෙන්න පුළුවන්. නමුත් මේ භාවනා කරනකොට ඒක තමයි මේ හරියට ඉවසීමෙන් විමසීමෙන් කටයුතු කරනකොට මේක හැතම්ම ගණන් දික් කරන්න පුළුවන් ওই දෙක අතර කාලේ. නමුත් අර අඥාන පුද්ගලයාට නොදන්න පුද්ගලයාට මෙහෙම කරන වෙලාවක්වත් කාලයක් අතරක් නැහැ. දකින්නේ නැහැ. නමුත් මේක අර යදිදන් සබ්බ සංකාර සමතෝ කියන්න පුළුවන් තත්වයට ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ අතර ලොකු පරතරයක් තියන්න හොඳට ඊවසලා මෙවසලා දැනගෙන දැකගෙන මේක කපන්න වෙලාව තමන් හදාගන්න පුළුවන්. ඒකයි මේ අර ඉන්ද්‍රයන්න් ඒක රසත් තියෙන භාවනා අර ඒ හතරෙන් කිව්වේ ඒකයි. ඒ වෙලාව තමන් විසින් තේරුම් අරගෙන තමන්ගේ හිතටයි මේක ආවේ තමන්ගේ හිතේ මේ වේගය වේදනාව අපි අඩු කරගන්න ඕනේ. අනුපස්සනා කරනකොට ඒ වේගය වේදනාව සම්පූර්ණයෙන් සාමුලින්ම අයින් කරලා කපලම ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වේගය ප්‍රියමනාප නම් එක පාට හිතන්න බැරි වේගයකින් ඒකට ඇලෙනවා. ඒක අර තරහක් වෛරයක් නම් ක්ෂණික කෝපයක් වෙනවා කියන්නේ ඒ වේගයට වේදනාවට අපි ගැටෙනවා එක පාට. නමුත් අපි අර විතක්ක සංඨාන සූත්‍රයේ තියෙනවා මේකට පිළිවෙත් ක්‍රම කීපයක්. අපි හිතමු විතක්ක සංඨාන සූත්‍රයේ තියෙන දෙයක් තමයි පළවෙනි පියවර අපි අපේ හිතට නොගැලපෙන අපේ ඇහැට කනට නාසයට දිවට කයට මනට කෙරෙන අරමුණු හයෙන් එකකට අපිට ගැලපෙන්නේ නැති අපිට ගැටීමක් ඇති වෙන තරහක් වෛරයක් එන දෙයක් එකපාරට අපේ ඇහැට කන්නාසයට කොයි අරමුණකට හරි අරමුණු වුණා. ආරම්මණයක් පටිච්ච වුණා. මේ පටිච්ච වූ ගමන්ම අපිට තේරුම් ගන්න ඕනේ මේ තරහක් වෛරයක් ක්‍රෝධයක් මගේ හිතේ අලුතෙන් මෙතෙක් නූපන්න එකක් අලුතෙන් උපදින්නට එනවා. මේක තේරුම් ගන්න ඕනේ පජානාති. ඒක තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්. ඒකට කියව පජානාති. ප්‍රජනනය වෙන්න වෙනවා අලුතෙන්. ඒක තමන් දැනගන්න ඕන. ඒක දැන ගැනීම තමයි මේ ධර්ම අවබෝධයේ ප්‍රධාන ලක්ෂණය. පජානාති. මේක දැනගත්ත ගමන් අපිට පුළුවන්කම තියෙනවා මේක වැරදි මේ වේගය අපි යට කරගෙන ඉන්නයි එන්නේ. අපි කරන්න ඕන සන්තාන විතක්ක සූත්‍රයේ තියෙනවා අපි මේකේ උපක්‍රමය එකපාරට ඒ තරහක් වෛරයක් ක්‍රෝධයක් වේගයක් වේදනාවක් එනකොටම 1 2 3 4 5 5 4 3 2 1 කොහොමද හිතේ වේගය අඩු කළේ? අර අනුලෝම ප්‍රතිලෝම. මේක ධර්මතාවයක්. එතකොට අර වේගය එකපාරට 1 2 3 4 5 5 4 3 2 1 කරනකොටම අර වේගය යදිදන් සබ්බ සංඛාර සමතු. හිත අර වේගෙන් අපි අර ෂණික කෝපයේ වේගය අපිට පුළුවන් වුණා යටපත්. ඒ සමගම අපි මේ මෛත්‍රිය ගන්න ඕන. තරහ පාන කරන්න ඕන මෛත්‍රිය ආන කරන්න ඕන. එතකොට මේ තරහෙන් වෙන්න ගිය විනාශය නැති වෙලා මෛත්‍රිය කියන සිසිලස නිසා හිත නිවෙනවා, මිදෙනවා, නිදහස් වෙනවා, සමතේටපත් වෙනවා. ඈ අරමුණ අත්තරීම නාතයි කියලා ඔය වෙලාවේ හිතන්න බෑ. ඔය වෙලාවේ තව හුඟක් කරුණු කරන්න වෙනවා. මේ අරමුණ දැන් ඉස්සෙල්ලම මේ තරහ නරක බව වැරදි බව තේරුම් ගන්න ඕන. ඒකේ ආනිසංස ආදීනව තියෙන බව. ඊට පස්සේ ඇයි මේ තරහ ආවේ? ඇයි මේ තරහ ආවේ? ඒ තමන්ගේ මිම්ම කෝධුව මාන්‍ය නිසා මේ තරහ නිච්ච වෙලා ප්‍රිය දෙයටත් අර රාගය නිච්ච වෙලා. එතකොට මේ නිච්ච බව තියෙන තාක්කල් සුව සුබ සුචි අත් තියෙනවා. නිච්ච සුඛ අත් තුනම එකතු කළාම අස්මිමානිය තියෙනවා. ඒ නිසා මේ නිච්ච උදුරා දාන්න ඕන. මොකද කරන්න ඕන? අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. ඒ අනුව දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. ඒ අනුව නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දින් පජහති විරාගානුපස්සී විහෙරති රාගං පජහති නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති සබ්බූපදි පජාති පටිනිසග්ගානුපස්සී විහෙරති. මේ පියවර හතම අනුපස්සනා විපස්සනා කියන දෙකට අදාළ අයිති පියවර හත. මේක තමයි නිවන. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට අර නිබ්බිදා කියන තැනට ආව ගමන්ම අර බැමි තුනම කපල යනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති. මොකද්ද? අත නිබ්බින්දති. එතන එතනදිම නිබ්බින්දති. නිබ්බින්දති කියන්නේ මොකද්ද? ඈ? දැන් ඕක පරිවර්තනය කරලා තියෙන්නේ කොහොමද ත්‍රිපිටකේ? කලකිරෙන්න ඕන. මේ කලකිරීම කියන්නේ ද්වේෂයක්. කලකිරීම කියන්නේ ද්වේෂයක්. මේ ත්‍රිපිටක කාර්යෝ නම් මේ ධර්මය විනාශ කරපු තැන් පරිවර්තකයෝ. ත්‍රිපිටකේ පරිවර්තනය කරපු මිනිස්සු වචනෙන් වචනෙම මේ බුද්ධ දේශනාව විනාශ කරලා විකෘති කරලා නිවන ගල් දාලා වහලා පාර. ඔව්. දැන් ත්‍රිපිටකේ තියෙනවා, ත්‍රිපිටකේ තියෙන්නේ බොහොම පිරිසිදුව මේ අරිය පරිශන සූත්‍රයේ, පාතරාසි සූත්‍රයේ, අබේරාජ කුමාර සූත්‍රයේ තුනේම තියෙනවා මේ බෝසත්තුමා අවුරුදු 29 මේ ගෙද ගිහිගෙය අතහැරලා ගියා කියලා. මෙතෙන්ට කියලා තියෙන කලකිරීමක්. කලකිරීමෙන් ගිහිගෙය අතහැර. කලකිරීමෙන් එහෙම නෙමෙයි බෝසත්තුමා ගිහිගෙය අතහැරි. මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. දැන් අද සියලු දහම් පාසල් වල ළමයින්ට උගන්වන්නේ ඔය සියලු දෙනාට කියන්නේ ගිහිගෙය අතහැරලා ගියේ කොහොමද? කලකිරිලා. ඕක ඇත්තද? නෑ. මේ සතර පෙර නිමිති දැක්කට පස්සේ යථාභූත ඥාන දර්ශනයක් දැක්කා. මේ ගිහිගෙදර තියෙන මේ දුක්ඛන්දරාව තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන මේ තමනුත් මේ ලෝකයාත් මේ දුක්ඛන්දරාවෙන් මුදවන් නිදහස් කිරීමට නිබ්බින්දති. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ගාය තේරුම් ගන්න මේ ගිහිගෙය අත්හැරලා ගියේ. නැතුව කලකිරීමෙන් එහෙම නෙමෙයි. අනිත් පාර ඔය මේ ත්‍රිපිටකයේ තියෙන බුද්ධ දේශනාවේ තියෙන බුදුහාමුදුරුවන්ගේ මුලින්ම දේශනා කරපු මේ ධර්මයන් පස්සේ කාලයක පරිවර්තකයෝ බෞද්ධ සාහිත්‍යයක් හදනකොට සියලු දේ අභව්‍ය අද්භූත ආශ්චර්ය විදියට ඉදිරිපත් කරන්න පටන් ගත්තා. දැන් ඔය මේ බුද්ධ චරිතය කියලා මේ පාසල් විෂයට නිර්දේශ කරපු දහම් පාසල්වල උගන්වන බුද්ධ චරිතයේ පොතක් තියෙනවා. මේ බුද්ධ චරිතයේ පොතේ තියෙන්නේ අර බෝසත්තුමා රෑ 12ට විතර කිසි කෙනෙකුට නොකිය ගෙදරින් අර අශ්‍රේග්ගේ පිටේ නැගලා තව වලිගෙත් අශ්‍රේග්ගේ වලිගෙත් එලිලා කවුද ගියයි කියලා ගිහිල්ලා මේ ගඟෙන් එගොඩට පැනලා අර කඩුවක් අරගෙන කෙස් කපලා මහා බ්‍රහ්මයා දුන්න අටපිරිකරක් ඇඳලා මහණ වුණා කියලා. ඒ තියෙන්නේ ඔය බෞද්ධ සාහිත්‍යයේ බුද්ධ චරිතය කියන පොතේ. නමුත් ත්‍රිපිටකයේ තියෙනවා සූත්‍ර ධර්ම ගණනාවක එකක තැනක දෙක නෙමෙයි. පාතරාසි සූත්‍රයේ, අරිය පරිශන සූත්‍රයේ තියෙනවා 17 ඡේදයේ ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. අබේරාජ කුමාර සූත්‍රයේ තියෙනවා මේ පැහැදිලිව කියලා. ගෙදෙද්දිම රජමාලිගාවේදීම අම්මට තාත්තට සියලු දෙනාට ප්‍රකාශ කළා. හැබැයි යසෝදරා දේවියට ප්‍රකාශ කළේ නැහැ. යසෝදරා දේවිය හිටියේ වෙන මාලිගාවක. ඒ රජමාලිගාවට ඇවිල්ලා සුද්ධෝදන රජුරවන්ට අර ගෝතමී දේවියට දෙන්නටම ප්‍රකාශ කළා. ඒ දෙන්න හඬා වැළපිලා මුළු මාලිගාවම අකා මකා කලබල ඇති කරලා තියෙද්දි අර කළු කෙස් හිස රැවුල් බා ගෙදෙද්දිම කසට වත මේ වතක් හොයාගෙන කසාවතක් හොයාගෙන කසාවත කියන්නේ කහසිවුරක් නෙමේ කසට වත ඇඳලා මේ සිවුරු පැළඳුවේ ගෙදරින් හොයාගත්ත ඇඳුමකි. කසාවතක් ඇඳලා ගෙදෙද්දිම කළු රැවුල් කෙස් බා මහරෑම අසේක් පිටින් ගියා කියලා කොහෙවත් නැහැ. ගෙදරින් නික්මලා මේ මහා බිනික්මන කළයි කියලා. නමුත් ඔය ත්‍රිපිටකයේ තියෙන බුද්ධ දේශනාවේ තියෙන ඇත්තද අපි පිළිගන්නේ? එහෙමත් නැත්නම් අර අභව්‍ය අද්භූත ආශ්චර්යමත් බෞද්ධ සාහිත්‍යයක් හදපු වැරදි බුද්ධ චරිතයක් හදපු අභව්‍ය අද්භූත දේ ප්‍රබන්ධද පිළිගන්නේ කියන එකයි කල්පනා කරන්න ඕන. අද ඔක්කොම ළමින්ට උගන්වන්නේ මේ අභව්‍ය අද්භූත ප්‍රබන්ධ මිසක් මේ ත්‍රිපිටකයේ තියෙන නිවැරදි බුද්ධ දේශනාව කිසි කෙනෙක් හොයලා බලන්නෙත් නැහැ, උගන්වන්නෙත් නැහැ, කියා දෙන්නෙත් නැහැ.
ගෞරවනීය ස්වාමින් වහන්ස, කරුණාකරලා නැවත පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? කායේ කායානුපස්සනා කියන එකේ මේ කායේ කාය කියන වචන දෙක එන විදිය පොඩ්ඩක් පැහැදිලි නැවත පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.
ඔව්. චක්කු කාය රූප කායට පටිච්ච වෙනවා. ඒක මොකද්ද? කායේ කාය. ඒ පටිච්ච වීම හය ආකාරයකින් සිද්ධ වෙනවා. චක්කු කාය රූප කායට පටිච්ච වෙනවා. සෝත කාය ශබ්ද කායට පටිච්ච වෙනවා. ගාන කාය ගන්ධ කායට, ජීවා කාය රස කායට, කාය කාය පොට්ටබ්බ කායට, ධම්ම කාය මනෝ කායට පටිච්ච වෙනවා. මේක තමයි කායේ කාය. මේ කායේ කාය හරියට දැන් ගිනි කූර මේ පැත්තේ තියෙනවා, ගිනි පෙට්ටිය මේ පැත්තේ තියෙනවා. ඇහැ මෙතන තියෙනවා, රූපය මෙතන තියෙනවා. පටිච්ච වුණේ නැත්නම් ගින්නක් කල් අර ගිනි කූරේ එක ළඟට ගන්න මොකද්ද? පටිච්ච. මොකද්ද පටිච්ච කියන්නේ? මොකද්ද පටිච්ච කියන වචනේ තේරුම? තමන් කැමැත්තෙන්ම කරන ක්‍රියාව. ඉච්ඡ පටිච්චව කරනවා. ඒක තමයි ක්‍රියාව. ඒක තමයි කාය. ඒක නිසා තමයි කාය දෙකක් එකට ගෑවුනහම තුන්වෙනි කායක් විඥාන කාය, චක්කු විඥාන කාය, සෝත විඥාන කාය අයින. ඒ තුන එකට වුණාම තින්නන් සංගති සම්පස්ඤ්ඤ කාය මතුවෙනවා, වේදනා කාය මතුවෙනවා. කාය හයක්ම අලුතෙන් මෙතෙක් නූපන් වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් හයවරක් උපදිනවා. ඒක තමයි කාය කාය. ඒක අර අනුපස්සනා කළොත් ඒ වේගය අලුතෙන් නූපදිවා හිටියොත් පටිච්ච නූනොත් මොකද වෙන්නේ? අර වේග හය උපදින්නේ නැහැ. ඒකයි අනුපස්සනා කරනවා කියන්නේ. එතකොට අනුපස්සනා කළේ යුත්තේ මොකද්ද? කායේ කාය. කොහොමද? ආනපාන සති සමාධියේ පිහිටා සිටින හැම අවස්ථාවකම සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඒක හෙට උදේ විග්‍රහ කරනවා. මේ පටිච්ච වීම මේ කායේ කාය අලුතෙන් උපදවන්නේ නැහැ. අනුසය අලුතෙන් ඉපදෙන්නේ නැහැ. වේගයක් අලුතෙන් උපදින්නේ නැහැ. නමුත් තමන්ට පුළුවන්කම තියෙනවා ඇහැ බල තියෙන බලන්න. ඒක වරදක් නෑ. රූපය තියෙන බලන්න. ඒකත් වරදක් නෑ. වරද මොකද්ද? අර ඇහෙන් රූපයක් බලලා ඒකෙන් වේගයක් වේමත්ත්වතාවයක් අලුත් මෙතෙක් නූපන් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් තමන් විසින් කැමැත්තෙන්ම අලුතෙන් උපද්දවා ගන්න. ඒ අලුතෙන් උපදින වේගය වැරදි බව තේරුම් ගත්තාම ඒක විහරති. ඒක වෙන් කළා අස්කිරීම තමයි කායේ කාය අනුපස්සී විහරති කියන්නේ. වැරදි වේගය විතරයි අයින් කරන්න ඕන. අර මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛාව නම් ඒකත් අයින් කළොත් එහෙම ඒක වැරදි. අද භාවනා මධ්‍යස්ථානවල සියලු තැන්වල ඔය අනාර්ය ප්‍රාණයාම භාවනා මධ්‍යස්ථානවල සම්ප්‍රදායික සියලු රූප අත්තරින්න. මොකද කියන්නේ? ඔන්න හිතට රූපයක් ආවොත් ඇහැට රූපයක් රූපයක් රූපයක්, කන්ට ශබ්ද රූපයක් ආවොත් රූපයක් රූපයක් රූපයක්, වේදනාවක් වේදනාවක් වේදනාවක්. ඕක අත්තරින්නකම හොඳ නරක මොකක් බලන්නේ අස්ස පස්ස මේ දෙකක් මොකවත් නැහැ. මේක තමයි භාවනාවද රූපයක් 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 කියලා ඒක අත්තරිනවා. වේදනාවක් වේදනාවක් වේදනාවක්, සංඥාවක් සංඥාවක් කියලා ඒක හොඳද නරකද මොකක්වත් නැහැ අයින් කරනවා. අන්තිමට වෙන්නේ මොකද? අසඤ්ඤතලයට පත් වෙනවා. ඇයි? හොඳ නරක දෙකම අයින් කළාම හිත හිස් වෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නරක දේ තෝරලා අයින් කරනකොට ඒ හිස්තන පුරවන්න හරි දේ නිවැරදි දේ තරහ අයින් කරනකොට මෛත්‍රිය ඇතුළට ගන්න ඕන. රාගය අනුරාගය අයින් කරනකොට අර නෙක්ඛම්ම කියන යහපත් ගතිය ගන්න ඕන. මානේ අයින් කරනකොට නිහතමානී බව අර නිසීදති පල්ලංකම් ආභුජිත වෙන්න ඕන. ඒකයි මේ ආනපාන කියන දෙකේ තේරුම වෙන මොකක්වත් නෙමෙයි. වැරදි දේ අයින් කරලා ඒක තමයි අනතිවත්ව නැටින භාවනා කියන වචනේ බුදුහාමුදුරුව විග්‍රහ කළේ අර නොසුදුසුදේ අයින් කරලා එතෙන්ට යහපත් දේ කරණීය දේ නිවෙන දේ එතෙන්ට ඇතුළට ගන්න ඕනේ. ඒක තමයි අනතිවත්ව නැටින භාවනා.
ගෞරවනීය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ වරක් කිව්වා විඥාණය කෙනෙක් මිය පරලෝ ගියාම ඒ විඥාණය නෙමේ නැවත ඉපදෙනකොට අලුත් විඥානයක් සමග උපදිනවා කියන එක.
ඔව්, ඒක සහතික ඇත්ත. බුදුහාමුදුරුව සත්‍ය කොවත්තකොත්තර මේ පිළිබඳව ඉතාම පැහැදිලිව දේශනා කළා.
ඒ අතරේ එතකොට අපේ ගති පුරුදු හුරු පුරුදුත් එතකොට ඒ විඥානේ සමගද යන්නේ
කියන්නේ නෑ. දැන් මෙහෙමයි, අපි මේ ජීවත් වෙන කාලේ අර මව් කුසට ආපු දවසේ ඉඳන් අර චුතිසිත මරණ සිත දක්වාම අපි මේ විඥාණයෙන් කටයුතු කරනවා. මේ විඥාණයෙන් කටයුතු කළාම මේ විඥානේ ක්‍රියාව කාර්ය රාජකාරිය මොකද්ද? මේ විඥානේ රාජකාරියක් තියෙනවා. මොකටද? මේ විඥානය මියඳුනට පස්සේ තව අලුත් විඥානයක් සකස් කරන්න විඥාන බීජ හදලා මේ චිත්ත සංතානේ ගොඩ ගහලා එකතු කිරීම. දැන් අපි උදාහරණයක් ගමු. අපි ගමුකෝ පොල් ගහක් එක්ක මෑවැලක් ගමුකෝ. ඇයි මේ මෑවැල ඇටයක් හැටියට පැලවිලා ඊට පස්සේ වැලක් හැටියට ඇවිල්ලා අර මුල් ගිහිල්ලා වතුර පොහොර අරගෙන කොළ ඇවිල්ලා වාතයේ හිරුවැලිය ඔය චතුන්නංච උපාදාය රූපං අරගෙන අන්තිමට ඔය මෑවැල මොකද කරන්නේ? මලක් පුප්පලා අපිට ඕනටද මෑ කරලක් හදා දෙන්නේ? අපිට ඕනටද? ඈ නෑ, මේ මෑවැලේ පරම්පරාව ගෙනියන්න මේ මෑවැලේ තියෙන අර අවිඥානික ශක්තියෙන් මෑට හදලා මෑවැල මිය පැරලා යනවා. ඒ මෑවැල තමන්ගේ පරම්පරාව ගෙනියන එක ධර්ම නියාමයක්. ඒක නියාම ධර්මයක්. ඒක කියනවා බීජ නියාමය. නියාම ධර්මයට අදාළව මෑවැල කරන්නේ ජීවත් වෙලා ඉන්න කාලය තුලම පුළුවන් තරම් මෑට හදලා ඒ මෑවැල් පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යන අවශ්‍ය විඥාන බීජ සකස් කරන. ඒ මෑවැලේ විඥානය එතනින් ඉවරයි. හැබැයි අර නචසෝ නචාඤ්ඤෝ, ඒ මෑවැලේ සියලු ගත තියෙනවා. මෑටයක් හිටවුවාම අඹ ගහක් හරියන්නේ නැහැනේ, පොල් ගහක් හරියන්නේ නැහැනේ. හරියන්නේ මොකද්ද? මෑවැලක්ම. ඒ අනුව ඒ වගේ යම් යම් අය මේ ගති විඥාන ශක්තියෙන් හදා ගන්නවා විඥාන බීජ. ඒක තමයි භව කියන්නේ බීජ. ඒ බීජ සකස් කරලා ජීවත් වෙලා ඉන්න කම්ම බීජ සකස් කරනවා. ඊට පස්සේ මැරිලා යනවා. මැරිල ගියාට පස්සේ අර එක විඤ්ඤාණ බීජයක් විඤ්ඤාණ බීජ පොදියක්ම හදනවා. එකක් දෙකක් සිය දහසක් නෙමෙයි, කාලම් කරෝති කියන්නේ පොදියක්ම හදනවා. මේ විඤ්ඤාණ බීජ පොදිය තමයි මනෝමය කයේ තියෙන්නේ. මනෝමය කය මැරෙන්නේ නැහැ. මැරුනේ මොකද්ද? කරජ කය. කයවල් තුනක් තියෙනවා මෙතන. මේ පැවැත්ම තුල හැම කෙනෙකුගේම කුරා කුහුඹියක පටන් බ්‍රහ්මය දක්වා සියලුම ප්‍රාණීන් තුල කයවල් තුනක් තියෙනවා. එකක් මනෝමය කාය, එකක් කරජ කාය, එකක් චිත්තජ කාය. එනිසා මනෝමය කය මැරෙන්නේ නැහැ කිසිම කෙනෙකුගේ. කවදක්වත් අරහතුන් වහන්සේගේවත් මනෝමය කය අරහත් උනත් බුදු උනත් මනෝමය කය කවදක්වත් නැති වෙන්නේ නැහැ. නැති කරන්නේ මොකද්ද? මේ අරහත් වෙනවා කියන්නේ, බුදු වෙනවා කියන්නේ, පසේ බුදු වෙනවා කියන්නේ, මගපල ලබා ගන්නවා කියන්නේ මොනවද නැති වෙන්නේ? කීනම් පුරාණ නවන්නත්ති සම්භවං විරත්ති චිත්තේ ආයතිකේ බාස්මින් කියලා විග්‍රහයක් කළා. මොනවද නැති කරන්නේ? අර විඥාන බීජ අර මෑට දැන් මේක අපිට උදාහරණයක් අරගෙන කියන්න පුළුවන් අපිට මේ විඥාන බීජ තමයි අනුසය හැටියට උපදවන්නේ. එතකොට අනුසය උපදින හැම අවස්ථාවකම අලුතෙන් විඥාන බීජයක් සකස් වෙලා තැන්පත් වෙනවා. ඒව තමයි අලුතෙන් අර අලුතෙන් ඊගාව භව සකස් කරන්න ජාතියක් සකස් කරන්න ඒකනි කිව්වේ භවපච්චය ජාති කියලා. භව කියන්නේ බීජය සකස් කළොත් ඒ එක බීජයක් පැල කළා අලුතෙන් ජාතියක් සකස් වෙන්න පුළුවන්. මේක දැන් අපි හොඳට තේරුම් ගන්න ඕන දැන් මේ විඥාන බීජ තමයි සියලු දේ අපි අර මනෝමය කය තමයි මේ විඥාන බීජ එක්රස් වෙන්නේ ගොඩ ගන්නෙ. මිනිහා මැරුණට මනෝමය කය තුල තියෙන විඥාන බීජ මැරෙන්නේ නැහැ. ඒවා ගති හැටියට දිගින් දිගටම සංසාරේ පරම්පරා ලක්ෂයක් කෝටියක් නැවත කූඩු හදා හදා ඒ සියලු කූඩු වල ওই ගති දිගටම පාත්වගෙන එනවා. ඒව තමයි නැති කරන්න ඕන. ඒ නැති කිරීම තමයි බීජ විනාශ කිරීම නැති කිරීම තමයි කීනම් පුරාණන් නවන්නත් සම්භවං විරති චිත්තේ ආයතිකේ භාස්මින් කියන මේ තේ කීන බීජා කියලා කිව්ව දේ. මේක තමයි තේරුම් ගත යුතු ධර්මතාවය. ඒකට මා අනුසය න අනුසේති කිරීම කියලා බුද්ධ දේශනාවේ කිව්වේ. මේක තව ඉස්සරහට උඟක් දුරට විග්‍රහ කළ යුතු දෙයක්. මේක තේරුම් ගත යුතු ධර්මතාවය. ඒ නිසා මේ කයට දුක් දීලා තවල දවල කිසි දවසක මේ නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ මේ කේවට්ට සූත්‍රයේ මේක පැහැදිලිව විග්‍රහ කළා. කර්ම බීජ පොදියයි නෑ එකක් නෙමෙයි. කර්ම බීජ පොදිය කියන්නේ කෙලස් පොදිය. ඔය තැන්පත් වෙලා තියෙන්නේ මනෝමයකයි. මනෝමයකයි කියන එක හරියට අපි තැටියක් තියෙනවා. මේකට මොනවා හරි දානවා. ඒක දාපු එක තමයි මනෝ බීජ පොදිය. තැටිය තමයි මනෝමයකයි. තැටිය නැති වෙන්නේ නෑ. අර තැටියේ ශේෂයක්වත් එකම බීජයක්වත් එක ඇටයක්වත් නැත්නම් ආයි උපදින විදියක් නැහැ. එතකොට මේ මනෝමය කය තුල එක කර්ම බීජයක් හරි තියෙනවා නම් ආයි එක උපතක් හරි ඒක බීජ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. එක උපතක් හරි ලැබෙනවා. එක බීජයක් හරි තියෙනවා. දැන් සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා තුල තව බීජ හතක් තියෙනවා. ඒ නිසා සත්තුක්කත පරම බීජාත තමයි අපි අර මාර්ග තුනකින් සහ ඵල හතරකින් අවසන් කරන්නේ. හත
අවසරයි ස්වාමීන් වහන්ස. අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්නේ කෙසේද?
කවුද යහන්?
අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්නේ කෙසේද?
වඩීමක් නෑ එතන. අනිච්ච දුක්ඛ අනාත්ත වඩන එකක් නෙමෙයි තියෙන්නේ. අනුපස්සනා කරනවා අනුස්සති හැටියට. මේක පැහැදිලිව තේරුම් ගන්න ඕන. මේක ආනපාන අනතිවත්ත නට්ටේන ආකාරයට මේ අර නහිචීල වතං ඕති අක්කට් අට්ටක්කරා තීන බදා අභිසම්බුද්ධේන කියලා බුදු කෙනෙක් බුදු වෙන්නේ මෙන්න මේ වචන තුනක් අටක්කර තීන පද. පද තුනක් අකුරු අටක් තියෙන පද තුනක් විග්‍රහ කරලා විස්තර කරලා මිනිසුන්ට භාවිතයට ගන්න පුළුවන් ආකාරයට මේ නැනස දහම් ඇස පහදා දෙන්නට ක්‍රියා කිරීම තමයි බුදු කෙනෙකුගේ ක්‍රියාකාරීත්වය. එතකොට මේක කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ කියලා දන්නවද? අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනත් අනුපස්සී විහෙරති අත් සංඥා පජහති. මේක ආනපානද නැද්ද? ආනපාන. එකක් ආන කරනකොට අර නිච්ච සුඛ අත් ප්‍රහාණය කරන්න ඕන. අනිච්ච දුක්ඛ අනත් ආන කරන්න ඕන. අනුපස්සී විහෙරති. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්තේ නැත්නම් මේක වඩීමක් නෙමෙයි. මේක තියෙන්නේ අනුපස්සනා කියලා. දැන් මේ සිංහල බෞද්ධයට අද මේ වැඩිමයි කියන එක මෙත් වැඩෙනවා. එහෙම ගන්නෑ. මෙත්තානුපස්සනාව. මෙත්ත අනුපස්සී විහෙරති තියෙන්නේ. තේරුණාද? අසුභ අනුපස්සී විහෙරති තියෙන්නේ. අනුපස්සනා කරන්න යෝන. ඒ අනුව අනුස්සති පූර්ණ වෙනවා. අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනාව. අනුපස්සනා කියන වචනේ අර්ථ ධර්ම නිරුක්ති තේරුම් නොගත්තොත් අද මෙනෙහි කර කර ඉන්නවා. එක වඩනවයි කියලා කියනවා. තව නොයෙකුත් වචන වලින් වැරදි විදිහට සිංහල භාෂාවේ සිංහල මිනිස්සුන්ට කියලා තියෙනවා. මොකද හේතුව මේ අනුස්සති අනුපස්සනා කියන වචනේ නිවැරදි අර්ථයක් ධර්මයක් නිරුක්ති තේරුම් නොගැනීම තේරුම් නොකිරීම කියා නොදීම. එනිසාද ඔය දැන් මේ උපාසකම්මත් කිව්වේ මේ වඩනවා තිලක්කනේ වැඩිමන් නැහැ. වැඩි මෙයා වඩනවා හරි මෙනෙහි කරනවා කියන එක වැරදි. කරන්න ඕන මොකද්ද? සතර අනුස්සති සතර අනුපස්සනා කරන්න ඕන. අනු කියන එකේ තේරුම වර්තමාන මොහොතේ අලුතෙන් එන වේගය වේදනාව ආවේගය චිත්තාවේගය විඥාන ශක්තිය අලුතෙන් එන නොදී නොඋපදවා අනුපාද වශයෙන් නිරෝධ කිරීම. ඒකයි අනුපස්සන. ඒකයි අනුස්සති.
ගෞරවනීය ස්වාමින් වහන්ස, මුදිතාව කියන වචනය බුදුදහමේ නිවැරදිව විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද? මුදිතාව කියන වචනය.
ඔව් ඒක මං ඉස්සරහට විග්‍රහ කරනවා. දැන් ඒක මේ වෙලාවේ විග්‍රහ කරන්න වෙලාව ටිකක් මදි. මහා රාහුලෝවාද සූත්‍රයේ පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මහා රාහුලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරුව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අසුභය අනිච්ච සංඥා ආනපාන හැටියට සියලු දේ පැහැදිලිව ඕන පොඩි ළමයෙකුට වුණත් අද සිංහල භාෂාව තේරුම් ගත්ත ඔය 10-11 වගේ වර්ෂවල ජීවත් වෙන දරුවෙකුට වහා තේරුම් ගන්න පුළුවන් විදිහට කුඩා රාහුල හාමුදුරුවන්ට මේ සියලු දේ මේ ද්වතාවය මේ ආනපාන සතිය බුදුහාමුදුරුව පැහැදිලිව මහා රාහුලවාද සූත්‍රයේ විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒක දැන් මේ වෙලාවේ නෙමෙයි, අපි මේ කොයි වෙලාවක හරි විවේක මේ ඉඩ තියෙන දැන් පහමාරට කිට්ටු නිසා මේක අපි ඒ මහා රාහුලවාද සූත්‍රයේ පොතේ කොටසක් අපි විග්‍රහ කරලා තිනවා. අවශ්‍ය දේ ආනපාන සතියේට ඒ මෙත්තානුස්සතිය මුදිතානුස්සතිය සියලු දේ විග්‍රහ කරලා තියෙනවා. මොකද්ද ආන මොකද්ද පාන කියන දෙක විග්‍රහ කරලා තියෙනවා. ඒක මම පැහැදිලි කරනවා, ඉස්සරහට බය වෙන්න එපා. ඒක අවශ්‍ය වෙලාවට මතු කරලා ගන්නවා. ගති 31ක්. තල කියලා අපි සිංහල භාෂාවෙන් කිව්වට මොකද්ද මේ තියෙන සියලු මනුස්ස ගතිය, තිරස්තීන ගතිය, දේව ගතිය, බ්‍රහ්ම ගතිය, භූත ගතිය, ප්‍රේත ගතිය, අසඤ්ඤ ගතිය. ගති 31ක්. ගතිය අනුව තමන් හදාගත්ත ගතියට අදාළව ගතියට අනුව ගති නිමිත්ත එනවා. ගති නිමිත්තට අනුව ගති පටිසන්ධිය ලැබෙනවා. ගති පටිසන්ධියට අනුව ගති රුව, ගති ගුණ, ගති බල, ගති හැඩ සියලු දේ ලැබෙනවා. දැන් අපි හදාගත්ත ගතිය බාලනම් නිමිත්ත මොකද්ද? මැරෙන අර අවසාන චිත්තේ බාල නිමිත්තක්, බලු නිමිත්තක්. බාල නිමිත්ත නම් බලු පටිසන්ධිය. බලු පටිසන්ධිය අනුව බලු රුව, බලු හඬ, බලු ගුණ, බලු බල සියලු දේ ලැබෙනවා. එතකොට ගතියට අදාළව නිමිත්ත, නිමිත්තට අදාළව පටිසන්ධිය, පටිසන්ධිය අදාළව ගති රුව, ගති ගුණ, ගති හඬ, ගති බල සියලු දේ. දේව ගතිය නම් හදාගත්තේ දේව රුව, දේව ගුණ, දේව බල, දේව ගතිය. මනුස්ස ගුණේ නම් හදාගත්තේ මනුස්ස ගුණ, මනුස්ස අර ගති, මනුස්ස නිමිත්තක්, දැන් ඔය මරණ මොහොතේ සමහර විට කෙනෙකුට මරණයට සතියක් විතර තියා අර මේ මරණ කීපයක් තියෙනවා වයසට ගිහිල්ලා මැරෙන පුද්ගලයෝ ජීවිත කාලය තුළ හදාගත්ත ගතියට අදාළව ගති නිමිත්තක් පහළ වෙනවා අවසාන සතියේ. අවසාන සතියේ ගති නිමිත්තක් පහළ වෙනවා. ඒ අනුව ඒ ගති නිමිත්තට අදාළව නොයෙකුත් දේවල් කියවන්න මෙනෙහි කරන්න මතක් කරන්න සිහිපත් කරන්න කතා කරන්න ගන්නවා. මේ නොයෙකුත් ආකාරයේ හොඳ නරක දෙකම තියෙනවා. ඉතින් ඒක අනුව තමාර ගති නිමිත්තේ අනුව ගතිපටිසන්ධිය ලැබිලා ඒ ගතිරුව ගතිගුණ ගතිබල තමන්ට ලැබෙනවා. ඔය දැන් සමහර විටක අර චුන්දසූ කරගෙන කියන කතාවේදී අවසානයේදී අර ඌරෙක් කය ගහන අඳෝනා දෙන වගේ කෑ ගැහුවලු මැරෙන සතියක් තියා. ඉතින් මොකද කළේ ජීවිත කාලය තුළ අර පුරුදු කරගත්ත ගතිය මොකද්ද? ඒ ගතියට අදාළව තමයි අර ගති නිමිත්ත ගතිපටිසන්ධිය ගතිරුව සියලු දේ මතු වුණේ.
දිව්‍ය වුණාට ගති වෙනස්.
ඒ අයගේ ගති තමයි ඔය නම් දිව්‍ය ලෝකවලට නම් දාලා තියෙනවනේ. දැන් පර නිම්මිත එක නිම්මාන රති. මේව මොනවද? ගති. මේ වචනින් කියලා තියෙන්නේ ඒකේ තියෙන ගති ගුණ. තුසිත යාමිය. ඔය ඔක්කොම චාතුම් මහ රාජිකේ. ඔය ඔක්කොම ගති. ඔය වචන වල තියෙන්නේ මොනවද? ගති. වෙන මොකක්වත් නෙමෙයි. ඒ වගේම අර බ්‍රහ්ම ලෝකවල සියලු තැන්වල තියෙන ගති. නේව සංඥා නා සංඥා ගතිය. ආකාසා සංඥා ගතිය. විඤ්ඤා සංඥා ගති. ඒ සියලු දේ ගති. මේ අපි ඒවට දැන් සිංහලෙන් තල 31ක් කියලා හදාගත්තා. තිරස්චීන ගති. හරහට යන ගතිය. පොළොවට සමාන්තරව යන ගතිය. තිරස්ව යන ගතියට කියනවා තිරස්චීන ගති. මිනිසුන්ගේ තියෙන්නේ සිරස්ව යන ගතිය. මොලේ තියෙන්නේ කල්පනා කරන්න මොලේ තියෙන්නේ මනස තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවේ මුදුනේ. අර සත්තුන්ගෙත් මුදුන තිබුණට පොළොවට සමාන්තර තිරස්ව යන නිසා තිරස්චීන ගති කියලා කියනවා. ඒ ගතිය තමයි මේ ජීවත් වෙලා ඉන්න කාලේ හදාගත්ත පුරුදු කරගත්ත පුහුණු කරගත්ත ගති නිසා සකස් කරගත්ත දෙයක්. එන මොකක්වත් නෙමෙයි.
ස්වාමීන් වහන්ස, ද්වි හේතුක, ත්‍රි හේතුක, අහේතුක පටිසන්ධිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ඔව්. මේ අහේතුක හේතු තුනක තියෙනවා. දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය කියලා එකක් තියෙනවා. හේතු තුනක් තියෙනවා. මේ හේතු තුන තමයි ලෝභ, දේශ, මෝහ. ඒවට කියනවා හේතු. හේතු තුන තමයි ලෝභය හේතුවකි, ද්වේෂය හේතුවකි, මෝහය හේතුවකි. මේ ලෝභය අත්තරීම අලෝභ, ද්වේෂය අත්තරීම අද්වේෂ, මෝහය අත්තරීම අමෝහ. එකත් මොකද්ද? එකත් පිරිසිදුවන්නට උපකාර වන දෙයක්. ඊට පස්සේ තවත් එකක් තියෙනවා ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය. සහ මුලින්ම කපා නැවත නූපදින ලෙස සිඳ අත්තරීම, උදුරා දැමීම. එතකොට මේ තුනම තේරුම් ගත්තනම් මේ ලෝභ දේශ මෝහ තමා පැවැත්ම, අලෝභ ආදේශ මෝහ තමා පැවැත්ම තුළ පිරිසිදු වීම, ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය තමා නැවැත්ම. මේ තුන තේරුම් ගත්තනම් ඒ පුද්ගලයා මේ ලෝභ අලෝභ ලෝභක්කය, ද්වේෂ අද්වේෂ ද්වේෂක්කය, මෝහ අමෝහ මෝහක්කය, අන්නේ පුද්ගලයා ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් යම් අවස්ථාවක ලබනවා. ඒ මේ වචන නමයක් තියෙනවා. නමේ අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගත්තනම් තව නොඑක ආකාරයට මේ වචන තුන බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේක තේරුම් ගත්තනම් අන්නේ පුද්ගලයා ත්‍රි හේතුක පටිසන්ධියක් ඒ මොහොතේ ලබනවා. මේ උපතින් ලබන ගන්න පුළුවන් එකක් නෙමේ. ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් උපතින් ලැබෙන්නේ නැහැ. මිනිහෙක් කටියට ජීවත් වෙලා ඉන්න කාලය තුළ මේ ධර්ම අවබෝධයේ අතාභූත ඥාන දර්ශනයේ නිසයි මේ ලෝභ ලෝභ හැටියට තේරුම් ගන්නෙ, අලෝභ ලෝභය අත්හැරීමට තේරුම් ගන්නෙ, ලෝභක්කය සහ මුලින්ම නැවත ලෝභයෙන් නූපදින ලෙස මේ බැම්ම කපා නිදහස් වීම විමුක්තිය තේරුම් ගැනීම. ඉතින් ඒ වගේ මේ කරුණු තුන පිළිබඳ ලෝභ දේ සමෝහ, අලෝභ දේ සමෝහ, ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය තුනම තේරුම් ගන්නට යන කාලය තමා ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය. මිනිහෙකුට විනාඩි 5කිනුත් මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හරියට නිවැරදිව මේ කරුණු තමන් තුලින් තමන් දැකගත්තොත්. මොකක් හරි එක ප්‍රශ්නයකට විතර උත්තර දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තව විනාඩි 10ක් විතර, 5:45 විතර නවත්වනවා. ඊට පෙර යම් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්.
අනුසය වර්ග 7ම අලුතෙන්
උපදිනවා. අනුසය 3යි අලුතෙන් උපදින්නේ. ඇතුළෙදි සකස් වෙනවා 4ක්. මොනවද අනුසය 3 අලුතෙන් උපදින? තණ්හා අනුසය, පටිගානුසය, අවිද්‍යා අනුසය. චචක් සූත්‍රයේ මේ කිතාම පැහැදිලිව බුදුහාමුදුරුවෝ තේසුම් කරලා තියෙනවා. රාගය නිසා තණ්හා අනුසය උපදිනවා, ද්වේෂය නිසා පටිගානුසය උපදිනවා, මෝහය නිසා අවිද්‍යා අනුසය උපදිනවා. මේ තණ්හා අනුසය, පටිගානුසය, අවිද්‍යා අනුසය උපදුනාට පස්සේ ඒක අර තණ්හා අනුසය නිසා අර සක්කාය දිට්ඨි කියන මේ දිට්ඨි අනුසය උපදිනවා. ඒ වගේම කාමරාග බවරාග අනුසය දෙකක් හැටියට උපදිනවා. ඒ වගේම මාන අනුසය අලුතෙන් උපදිනවා අවිද්‍යාව නිසා. ඒ නිසා ඔක්කොම අනුසය 7ක් තියෙනවා. 3යි අලුතෙන් උපදින්නේ, 4ක් අධ්‍යාත්මිකව ඇතුළාන්තයේදී සකස් වෙනවා. දැන් මේක අර සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ පැහැදිලිව මේක විග්‍රහයක් කරනවා. මේකේ තියෙනවා. ඒ නිසා අර අනුසය ජජක සූත්‍රයේ මේක ඉතාම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. අනුසය 3යි අලුතෙන් උපදින්නේ, 4ක් ඇතුළෙදී සකස් වෙනවා. කොටස් 7කට විභංග කරලා බෙදලා පෙන්වලා දීලා තියෙනවා. නමුත් 3යි උපදින්නේ රාගය නිසා තණ්හා අනුසය, ද්වේෂය නිසා පටිඝ අනුසය, මෝහය නිසා අවිද්‍යා අනුසය උපදිනවා. අර කපා දමීමේදී ඒ කපාදාන අවස්ථාවේ තමා මේ අනුසය 7ක් හැටියට එක විග්‍රහ කරලා තියෙනවා. සෝතාපන්න ඵලයේදී කපා දාන්න පුළුවන් ditthi අනුසය පමණයි. වෙන මොකක්වත් කපන්න බෑ. ඒ වගේම සකදාගාමි අනාගාමි ඵලයේදී කපන්න පුළුවන් අනුසය 2යි, කාමරාග පටික කියන තණ්හා අනුසය කොටස්. ඊට පස්සේ අරහන්ත ඵලයේදී තමා අර මාන අනුසය, අවිද්‍යා අනුසය, සියලු අනුසය, අනිකුත් ඉතිරි සියලු දේ, උද්දම් භාගය අනුසය සියලු දේ කපා දාන්න පුළුවන්. මේකත් සූත්‍රයක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. එක එක මාර්ගයේදී, එක එක ඵලයේදී කපා දාන්න පුළුවන් අනුසය, උදුරා දාන්න පුළුවන් අනුසය වෙනම තියෙනවා. පළමු කොටම ditthi anusaya tama emnanam me sakkaya ditthi kiyana anusaya tama kapanna ona. sakkaya ditthi vichikichita silabbata paramasa tunenma karanne ara ditthi anusaya kapa demi.
අවසරයි ස්වාමීන් වහන්ස, ඕලාරික වශයෙන් ඉවත් වෙනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඕලාරික, අනික සියුම්. ඕලාරික කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන්, අපිට ස්පර්ශ කරන්න පුළුවන් සියලු දේ, මේ ඇහැට කනට නාසයට දිවට කයට කියන පහට අරමුණු වෙන දේ ඕලාරිකයි. ඒවා ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත චතුර්ණංච උපාදාය රූපං හැටියට ඕලාරික වශයෙන් අපිට අයිති කරගන්න, අල්ලගන්න, උපාදානය කරගන්න, එකතු කරගන්න, ගොඩ ගහගන්න, වෙන් කරගන්න පුළුවන් දේවල් ඕලාරිකයි. අපිට එහෙම අල්ලන්න බැරි දේවල් බොහෝ තියෙනවා. ඒවා අර ඕලාරික නෑ, ඒවා සියුම්, ඒවා උද්දම් භාගයයි. ඒවා බරක් ඇති වෙන්නේ, නමුත් ඒවෙන් බැඳීමක් ඇති වෙනවා. එනිසා මේ ඕලාරික වශයෙන් දින දේවල් තමයි සකදාගාමි ඵලයෙන් ඉවත් කරන්නේ කාමරාග පටිකවල ඕලාරික කොටස පමණයි. අනාගාමි ඵලයෙන් මේ කාමරාග පටිකවල ඕලාරික කොටස පමණක් නොවේ, සහ මුලින්ම කාමරාග පටික ඕලාරික වශයෙන් නෙමේ විතරක් නෙමේ, අර සියුම් වශයෙන්ුත් සියලු කාමරාග පටික වලින් මිදී නිදහස් වෙනවා. හැබැයි ඒ සකදාගාමි අනාගාමි ඵල වලින් ඉවත් කරන්නේ, රාග විරාග කරන්නේ මේ කියන කාමරාග පටික පමණයි. තව ඉතුරු වෙනවා රාග දෙකක් අරහන්ත ඵලයේදී ඉවත් කරන්න. මොනවද ඒ රාග දෙක? මොනවද ඒ රාග දෙක? රූප රාග, අරූප රාග. ඒවා ඉතුරු වෙනවා. ඒවා ඉවත් කරන්න පුළුවන් අරහන්ත ඵලයේදී. එනිසා මේ කාම රාග විතරයි සෝතාපන්න ඵලයේදී, ditthiya විතරයි වෙනස් වෙන්නේ. සකදාගාමි ඵලයේදී ඕලාරික කාම රාග පටික විතරයි ඉවත් කරන්න. අනාගාමි ඵලයේදී සියුම් ඕලාරික සියුම් කාමරාග පටික තුනම සාමුලින්ම ඉවත් වෙනවා. නමුත් ඒත් ඉතුරු වෙනවා අර රූප රාග, අරූප රාග. ඒවා ඉවත් කරන්න පුළුවන් අරහන්ත මාර්ගයේදී පමණයි. ඉතිසල ඉවත් කරන්න බෑ. දැන් මේ හතර ඵලයේදීම කරන්නේ රාග විරාග කිරීමක්. හතර අවස්ථාවෙදිම කරන්නේ මොකද්ද? රාග විරාග මනෝජ මසං අර කියලා තියෙන ගාතාව. රාග විරාග කිරීම තමයි මේ හතර අවස්ථා. දැන් සෝතාපට්ටි ඵලයේදී මාර්ගයේදී අයින් කරන්නේ ditthi වශයෙන් රාග විරාග කරනවා. සකදාගාමි ඵලයේදී ඕලාරික රාග විරාග කරනවා. අනාගාමි ඵලයේදී ඕලාරික වශයෙන් සියුම් වශයෙන් සියලු රාග කාම රාග පටික විරාග කරනවා. අරහන්ත ඵලයේදී රූප රාග, අරූප රාග විරාග කරනවා. එතකොට මුළු නිවනම රාග විරාග කිරීම. දැන් විරාග කියන වචනේ තේරුම මොකද? වෙන් කර කර, අයින් කර කර, අනුපස්සන විපස්සනා කිරීම තමයි විරාග. වෙන මොකක්වත් නෙමෙයි. තමන් ඇතුළට නොගත්තොත් විරාග විහෙරති, විහෙරස්මිති. ඇතුළට ගත්තොත් රාග. හොඳයි, එහෙනම් කවුරුත් සාධුකාරයක් දෙන්න. එනම් මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. ඊට පෙර තවත් මතක් කිරීමක් තියෙනවා බොහොම සුළු. දැන් අද උදේ ධර්ම දේශනාවේදී මේ හැම කෙනෙකුටම සිහිපත් කළා, අද රාත්‍රී නින්දට යන්නට පෙර මේ හිත පූර්ණ වශයෙන්ම සමතයටපත් කරගෙන පිරිසිදු චේතනාවක් යහපත් සිතක් ඇතිව ඒ තමන්ගේ පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ට අර සමාව අරගෙන මෛත්‍රී කරලා පින් දීලා පින් පවරලා ඒ අයටත් ඒ අවශ්‍ය පින් ලබා දීලා ඒ අයවත් මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවෙන් ඒ අයට පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට සිහිපත් කරන්න ඕන. ඉතින් ඒක නිසා ඒක අද ඉඳන් මේ ඉදිරි කාලය තුළ හැකි හැම අවස්ථාවකම දෛනිකව නින්දට යන්නට පෙර මේක කරලා නිදාගත්තොත් මේ සංසාර ගණදෙනුවෙන් මේ භාවනා වැඩසටහනෙන් ලොකු ප්‍රතිඵලයක් යහපත් ප්‍රතිඵලයක් මහානිසංස මහඵල ලැබෙන දෙයක් කරගත්තා වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට අමතක නොකර සිහිපත් කළා නින්දට යන්නට පෙර විනාඩි දෙකක් තුනක් මේ සඳහා කාලය ගත කළා තුන් සිත පහදාගෙන ඒ පින් අනුමෝදන් කිරීම පින් දීම පින් පැවරීම කරන්නට සිහිපත් කරන්න ඕන. දැන් මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතාචා හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචා හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානු තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචා හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේ මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියම්.